ගරු ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස්. මයන්ත දිසානායක මන්ත්‍රීතුමා මුලාසනේ ගන්න.
ගෞරව
පාර්ලමන්ට உறுப்பினர்களே, இந்த நாட்டிலே உங்களுக்கு நன்றாக தெரியும், இனவாதம், மதவாதம், குலவாதம் தலை தூக்கி இன்றைய நிலையிலிருந்து ஒரு வருடத்துக்கு முன்னால் காண்பட்டதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. இந்த இனவாதத்திலிருந்தும் இந்த மதவாதத்திலிருந்தும் இந்த நாடை மீட்டெடுக்க வேண்டும் என்று இந்த நாட்டிலே பாரிய ஒரு போராட்டம் நடைபெற்ற வரலாறையும் நாங்கள் அனைவரும் அறிந்தபடியும் இன்று நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. கௌரவ பார்லமெண்ட் உறுப்பினரே, உங்களுக்கு தெரியும், ஜெரும் ஃபெர்னாண்டோ என்ற மத போதகர் இந்த நாட்டில் உள்ள அனைத்து மதங்களையும் மோசமான மார்க்கம் என்று அவர் இந்த நாட்டிலே வந்து இந்த இனவாதத்தையும் மதவாதத்தையும் மீண்டும் இந்த நாட்டில் உருவாக்க வேண்டும் என்று பாரிய ஒரு செயல்பாட்டில் செயல்பட்டுக் கொண்டிருப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. இதை காடினால் கூட எதிர்க்கின்றார். இதை நாங்கள் உடனடியாக கௌரவ நாட்டின் ஜனாதிபதி அவர்களே, நீங்கள் அவரை உடனடியாக சிஐடிக்கு கொடுத்தீர்கள், சட்டத்துக்கு முன் நிறுத்த வேண்டுமானால் சட்டத்துக்கு முன் நிறுத்த வேண்டும் என்று வாயிலால் சொல்லிவிட்டு விட்டால் நாட்டின் ஜனாதிபதி அவர்களே, உங்களுக்கு தெரியும், இந்த நாட்டிலே எவ்வாறு இந்த இனவாதம் மதவாதம் தலை தூக்கி விரிந்து ஆடி இந்த நாட்டிலே பொருளாதாரத்தை சீரழிக்க வைத்த வரலாறையும் நாங்கள் காணக்கூடியதாக இருக்கின்றோம். இதனால் நாட்டின் கௌரவ ஜனாதிபதி அவர்கள், உங்களை மிகவும் வினயமாக நான் கேட்டுக் கொள்கின்றேன், மீண்டும் ஒரு இனவாதத்தையும் மதவாதத்தையும் இந்த நாட்டில் உருவாக்க வைக்க விடாதீர்கள். அப்படியான ஒரு நாடாகினால் இந்த உலகத்திலே தலை சிறந்த நாடுகளை நாங்கள் பார்க்கிறோம். சிங்கப்பூரை பார்க்கின்றோம், மலேசியாவை பார்க்கின்றோம், லீக்வாம் போன்ற தலைவர்கள் அந்த நாட்டிலே இனவாதத்தை அடியோடு ஒழித்ததன் காரணமாகத்தான் இந்த உலகத்திலே நாங்கள் லீக்வானை பற்றியும் மகதிரை பற்றியும் நெல்சன் மண்டேலாவை பற்றியும் பேசக்கூடியதாக இருக்கின்றதனால் இந்த நாட்டில் மீண்டும் இனவாதமற்ற ஒரு நாடாக மாற்றுவதனால் கௌரவ ஜனாதிபதி அவர்களை, நீங்கள் அதை கட்டாயம் செய்ய வேண்டும் என்று உங்களிடத்திலே நான் பணிவாக கேட்டுக்கொள்கின்றேன். எவகம கரு சபாபத்துமணி, கரு எமத்துமணி, ஒபத்துமா மேவேலாவே பார்லிமெண்டுவே இன்னேக்க இதாம வட்டினாக் தியாக் ஒபதன்னவா சமஸ்த லங்காவே தன் ரஜே ஆதார ஜனவா தாபி பகுகிய சத்திவல தெக்கா சமார கண்டாயமட்ட பவுலுஸ் தாஹக் தவ கண்டாயமட அடதாஸ் பன்சியாய் தவ கண்டாயமட துந்தாஸ் பன்சியாக் வெகிங் சகனாதார லபாதீமட லிஸ்டக மேதா ஒசுல கத்துவே காப்பி ஹெமேக்கு நாம தன்னவா ஹெபை கரு எமத்துமணி ஒப தன்னவா த்ரிவில் லங்காவை தனட லியா பஜிந்தி வெலா தீனவா எக்குலுஸ் லக்ஷ அசு ஹத்தரதாத் அப்பே லங்காவ தனட லியா பஜிந்தி வெலா தீனவா சாமானிய காத்தோத் எக்க பவுலகிங் ஹத்தரதரிக் பேகிங் காத்தோத் லக்ஷ ஹெட்டக கிட்டு பிரமாணியாக் ஜனதாவாக் ஏ திரிவில் கண்டாயம பகல இன்னே காப்பி ஹெமேக்கு நாம தன்னவா ஹெபை மே சகன ஹெமேக்கம தனவா மம்மேதா ஒஸ்வல் அன்றாதபுர திசிக்கே உதாரணம கத்து மட கிஹிலா அம்பு வச்சு வேலாவது இக்கிரி கொல்லாவ மத வச்சிய ஏவாக கெக்கிராவ கல்னாவ புல்னாவ நகரையின திருவில் அய மாவ முனகெசுவா ஏ அய கியபுதியாக்கமை சபாபத்துமணி ஹபி ஹிதாம அசர்ண ஜீவிதா கத கர்ணவா அப்பிட நமாட்ட தமை திருவில் எக்க தீனவா எதா எதா தவசவத் அப்பிட ஆதாயமா கென்னே சாமானிய குளிவெட கடகியுத் தெதாஹக் தெதாஸ் பன்சியாக் දවසට ගන්න පුළුවන් හැබැයි අපිට එහෙම ආදායමක්වත් නැහැ හැබැයි අපිට මේ රජයේ දෙන කිසිම සහනයක් නැහැ එයි අපේ ගෙදර ත්‍රිවිල එකක් තියෙනවා කියනවා හැබැයි උදේ ඉඳලා අවස යනකොට උදේ ගෙදරින් කේම කාලා එනවා දවල්ට කාලා අවස kala yana kota samar dawasata apita ituru ganda puluwan deyak ne nisa garu emathumani obage illimak karanawa me trivil ayata sadhanayak laba dimata katayutu karanna onai e wage me aya gattu leasing gewandat beri vidiyata prashnayak athi vela tiyenawa e ayata sahanaya laba dimata katayutu karanna onai kila garu emathumani obage illimak karanawa e wage ma tamai goi mahaturu karma anda karu e wage vyapara කරන අය මේ කණ්ඩායම සුළු මධ්‍යම මහ පරිමාණ වශයෙන් තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙලා හිටපු අපි හැම එකනම දන්න දෙයක් මේ කණ්ඩායම මං කලින් කියපු කණ්ඩායම ගරු ඇමතුමනි AI 104 ඒ වගේ 12 පොලියට තමයි තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න කර්මාන්ත කරන ණය ගත්තා හැබැයි ඒ ණය මේ රටේ තියපු ආර්ථික ප්‍රශ්න නිසා 130 දක්වා වැඩිවීමක් වුණා හැබැයි ආදායමට වඩා වීදම වැඩි ව්‍යාපාර කඩා වැටිලා ආර්ථික ප්‍රශ්නයක් වෙලා නන්නත්තාරයක් වෙච්චි කණ්ඩායමක් වශයෙන් මම ඉහළම කියපු කණ්ඩායම වෙලා තියෙනවා සමහර අය රටේ දාලා ගියා සමහර අය තමගේ ජීවිතේ පූජා කරුවා මෙහෙම ප්‍රශ්නයක් තියදී අපේ ආණ්ඩුව ජනාධිපතිතුමනි ඔබට මම ඉල්ලීමක් කරනවා මේ කණ්ඩායමට සහනයක් ලබා දෙන්න ඒ වගේම තමයි World Bank වල ADB වල SME කියලා ණය සිස්ටම් එකක් තියෙනවා මේ සහන විදියට ඒ කණ්ඩායමට ලබා දුන්නොත් තමයි ඒ කණ්ඩායම ඉදිරියේදී රටට ආදායමක් කෙන පුළුවන් කණ්ඩායමක් වශයෙන් නම් කරගන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා ඒ නිසා ගරු ඇමතිතුමනි ඔබට ඉල්ලීමක් කරනවා වහාම මේ කණ්ඩායමට සහනයක් ලබා දීලා මේ වැඩිවීමක් තියෙන පොලිය ඔබට තමයි කතා කරන්නේ ඇමතිතුමනි ඔබ තමයි බාරයින් ඇමතිතුමනි ඒ නිසා මේ කණ්ඩායමට සහනයක් වශයෙන් ලබා දෙන්න මේ පොඩි අඩු පොලිය අඩුවීමක් කරන්න අවස්ථාවක් ලබා දෙන්න ඕනේ කියලා මම ඉල්ලීමක් කරනවා ඒ වගේම තමයි අපේ රටේ ඔබ හැම එකනම දන්නේ දෙයක් තමයි රජයේ සේවකයෝ දනට ලක්ෂ 15 14 ලක්ෂයක් 15 ලක්ෂයක් වාගේ ඉන්නවා මේ රජයේ සේවකයෝනොත් තමන්ගේ රාජකාරියේ අනුම තමන්ට අවශ්‍ය වෙන විදියට ණය අරන් තිනවා 104 8 12 පොලි වලට තමන්ගේ අවශ්‍ය විදියට ණය ගත්තු අය ඉන්නවා හැබැයි මේ ගත්තු අයගේ ණය 130 දක්වා වැඩිවීමක් වෙලා තියෙනවා හැබැයි මේ ආයත දන් එන ආදායමට පොලි ගවන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා විශාල ප්‍රශ්නයකට මේ කණ්ඩායම මූණ දෙන්න වෙලා තියෙනවා ඒ නිසා මේ කණ්ඩායමට සාධාරණයක් කරලා දෙන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා ඒ වගේම තමයි රජයේ සේවකයන්ටත් මම එකක් කියනවා ඔබ සාධාරණයක් නිදහස් අධ්‍යාපන ගත්ත අය ඔබටත් වගකීමක් තියෙනවා ඔබගේ ප්‍රශ්නයකට විසඳුමක් ගන්නව නම් මහපාර බෙහෙලා පිකටින් කරලා හරියන්නේ නැහැ. එහෙම කරන එක අපේම රටට අපි කරන හානියක්. ඒ නිසා මම ඔබට තිල්ලීමක් කරනවා. ඒ ඔබගේ ප්‍රශ්නට විසඳුමක් ගන්නවා නම් ඔබ නියතමාන විදියට ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒට සාධාරණ විසඳුමක් කරලා ඕන නැහැ කියලා ඔබගේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි සභාපතිතුමනි මේ දවස්වල රජයේ සේවකයන්ට විශාල ප්‍රශ්නක් තියෙනවා. තමන්ගේ ආදායමට වඩා වීදම වැඩි වෙලා තියෙනවා. එයි රටේ ප්‍රශ්න නිසා තමන්ගේ ආදායමට වඩා වීදම් වැඩි වීමක් වෙලා තියෙන නිසා ඒ අයට තමන්ගේ පඩිය සාධාරණයක් වශයෙන් වැඩි කරලා දෙන්න ඕනේ කියලා ගරු සභාපතිතුමනි මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි රජයේ සේවකයේ ගුරු මහතුරු පෙන්ෂන් ගත්තු අය ඒ පෙන්ෂන් ගත්තු අයට පෙන්ෂන් දීමනාවක් දීලා තියෙනවා 39701යි ඒක හැම එකනම පාර්ලිමේන්තුවේ මෙතනදී විලි කතා කරුවා ඒ ආයත තීන්දුවක් කරුවා 2020 පළවෙනි මාසයේ පළවෙනිදා ඉඳලා 67645යි ඒබයි තාම ඒ වැඩිවීමක් කරලා නැහැ ඒ පරණ 39701ක් තමයි ලබා දෙන්නේ හිතාම අසාධාරණයක් ඒ ආයත ලබා ගන්න දෙන්න ඕනයි දෙයක් මේක වෙනම දෙයක් නෑ ඒ ආයිට දෙන්න ඕන අයිති දෙයක් ඒවවත් තාම දී ගන්න බැරි වෙලා අපි ඉන්නවා නිසා වහාම මේ කටයුතුත් කරන්න ඕනේ කියලා සභාපතිතුමනි මම ඉල්ලීමක් කරනවා ඒ වගේම තමයි අපේ රටේ දන් ලෝකේ ආර්ථිකයට ගත්තුත් ඉතාම ප්‍රශ්නයකට වෙච්චි කාලයේ තමයි අපි දඟින්නේ. මේ ලෝකේ ප්‍රශ්නයක් තියෙද්දි අපිට ආර්ථිකව දියුණුවක් ඇති කරනවා නම් සභාපතිතුමනි අපි ක්‍රම සහ විදියට අපි තීන්දුව තීරණ ගන්න වෙලා තියෙනවා. ඔබ දන්න දෙයක් තමයි අපි ව්‍යාපාරිකයෝ ඒ වගේ කෘෂිකර්ම මහතුරුන්ට මං කලින් කිව්වපු වාගේ සහන ලබා දෙන්න ඕනයි. කිසිම සහනයක් නැහැ. ඒ අය වෙටිචි තන තමයි තාම තියෙන්නේ. පිට රටවල ඉන්න කණ්ඩ කොම්පනි අයට විශාල සහනයක් ලබා දෙනවා. හැබැයි ලංකාව ඉන්න ව්‍යාපාරිකයෝන්ට කිසිම සහනයක් තාම දීපු එක අපිට හිතන්න බැරි දෙයක් වෙලා තියෙනවා. එයි කියනවා අපි රටේ ආර්ථිකය වැටිලා අපිට කරන්න බැරි දෙයක් වෙලා තියෙනවා. අපිට ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ ප්‍රශ්න තීදී තමයි පිටරට කම්පැනි අය කණ්ඩායමකට සහනයක් දෙනවා. අපේ ලංකාව ඉන්න අයට සහනයක් දෙන එක අපිට දකින්න නැහැ. ඒ නිසා මේ ලංකාව ඉන්න අයට වහාම සහනයක් ලබා දෙන්න ඕනයි. මෙහෙම සහනයක් ලබා දුන්නොත්
තමයි
එහෙම සහනයක් ලබා දුන්නොත් තමයි අපේ රටේ දිස්සරාට දියුණුවක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා මම කලින් කිව්වා වාගේ අපේ රටේ සුන්දරම රටක් මේ රටේ ආර්ථික ප්‍රශ්නයක් ඇති වෙන්න වෙන හේතුවක් නැහැ. හේතු වෙන්නේ එකම හේතුව තමයි අපේ ආර්ථික විනාශ වෙන්නේ එකම හේතුව තමයි මේ ජාතිවාදී කියන ආගම්වාදී අන්දවාදී කියන ඊටම බරපතල දෙයක් තමයි අපේ රට දැන් ප්‍රශ්නයකට මුහුණ දෙන්න නැති වෙච්ච ප්‍රශ්නයක් තියෙද්දි නැතිවලා තියෙද්දි නැවත වාරයක් ප්‍රශ්නයක් ඇති කරන්න ඕනේ කියලා මම කලින් කිව්වාගේ ජෙරුම් ෆෙනන්ඩෝ කියන ආගමන නායකයෙක් එතුමා ඇවිල්ලා දැන් මේ කාල සීමාව ඇතුළතදී රටේ වටේම කියලා මේ ಜಾති අතරදී ආගම අතරදී ප්‍රශ්නයක් ඇති කරන්න ඕනයි ඊළඟ මෙතිවරණයේ මේ රටේ එක පැත්ත වෙන මාර්ගයකට හරින් යන්න ඕනේ කියලා ජාතිවාදී වලින් මේ රට විනාශ කරන එතුමා ඉදිරියට එවිලා දඟලන එක අපි හැම එකම දකින්නවා. ඒ නිසා කාඩිනල් උන්වහන්සේත් මේක ඒක වැරදි කියලා එතුමා කියනවා. මේක වහම නවත්වන්න ඕනයි කියලා කියනවා. හැබැයි සභාපතිතුමනි ඔබගේ ඉල්ලීමක් කරනවා අතිගරු ජනාධිපතිතුමා මේක කියලා තියෙනවා. වහම යව CID පරීක්ෂණය කරන ඕනේ කියලා එහෙම කියලා හරියන්නේ සභාපතිතුමනි. වහම ලංකාවට එන වෙලාවදී වත්තනොට ගන්න ඕනයි. මෙතනින් එහාට නීතිය ගේන ඕනයි. දමලන්න මේ නිසා තව ඉන්නවා ආගම විකුණලා කන අය, තව ඉන්නවා ජාතිවාදී කණ්ඩායමක් එළියට හැංගිච්චි වෙලා හිටපු ජාතිවාදී ඔක්කොම තන් එළියට බහලා නටන
පටන්
ඒ කණ්ඩායමත් හැංගිලා හිටපු ජාතිවාදී ඔක්කොම දැන් අයත් එළියට එවිලා නටන පටන් අරන් දිනවා. එයි තමන්ගේ ජාතිය තමන්ගේ ආගම කියලා බොරුවට පෙන්නලා නැවත වාරයක් තමන් රඟපාලා මේ රටේ විනාශයක් ඇතිකරන කරුණාකරලා සභාපතිතුමනි ඔබට ඉල්ලීමක් කරනවා. මේ ලෝකෙත් එක්ක අපි ලංකාව වළනකොට අපි සිංගප්පූර් ලීකුවන් ගැන කතා කරනවා, මැලේසියා මහදීර් මොහමද් ගැන කතා කරනවා, නෙල්සන් මණ්ඩලා රෂ්‍යා ගැන සවුත් ආප්‍රිකා ගැන කතා කරනවා. හැබැයි මේ නායකයෝන්ගේ තිබ්බේ ජාතිවාදී ආගම්වාදී අන්දවාදී තුරන් කරුවා. හැබැයි ජනාධිපතිනි ඔබට මම එකක් කියනං ඔබ රටට ආදරයි තියෙනවනම් රටේ ලෝකේ දිනුවත් සටක් විදිහට ඔබ ගේනවනම් හැබැයි ඔබට මොන සංකල්පය ගනාවොත් මොන සංවර්ධනයක් කරොත් ජනාධිපතිමනි මේ ජාතිවාදී කියන මේ කණ්ඩායම විනාශ නොකරුවනම් ඔබට ඒක ජය ගන්න බැහැ. නිසා ඔබගේ ඉල්ලීමක් කරන අධිකරු ජනාධිපතිමනි වහාම මේ ජාතිවාදී තුරන් කරන්න. එහෙම වුණොත් ඔබට මේ ලීකුවන්ලා වගේ මහදීර්ලා වගේ නෙල්සන් මණ්ඩෙලා වගේ ඔබට තමක් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ජීවිතේට මේ ජාතිවාදීන්ට ඉඩ දුන්නොත් කවදාවත් මේ රටේ ඔබටත් නමක් හදා ගන්නත් බෑ. ඔබත් රටේ විනාශ කරලා තමයි යන්නේ. ඒ නිසා කරුණා කරලා අතිකරු ජනාධිපතිමනි ඔබට ඉල්ලීමක් කරනවා. ඔබට උදාහරණයක් ඔබ අද වෙහෙලා තියෙනවා සිංගප්පූරේ. ඒ ඔබ බහපු රටේ තමයි ලීකුවන් උපදුනේ. ලීකුවන් ඒ රටේ පාල ඒතුමා රටේ පාලන බලයේ තියලා ලෝකෙම රටක් ලොම්බවන් රටක් විදිහට ඒ සිංගප්පූර් හදලා දුන්නා. ඒ නිසා ඔබට හොඳ ඉගෙනීමකට අද ගිහිලා තියෙනවා. ඒ ඉගෙනීම අත්දැකීමක් අරන් ලෝකෙම දිනු වෙච්ච රටක් විදිහට ලංකාව පත් කරන ඕනේ කියලා ඉල්ලීමක් කරලා මට වෙලාව දීපු සභාපතිතුමනි ස්තුතියි.
ස්තුතියි. Garu Vasanta Yapa Bandarmanthuma Lashley yep.
Garu Sabhapatumani Adadav Sedi Visheshema Surabadu Acha Panata Evagem Dunkala Badu Panata Piribandav Sakachakana Memote Visheshema Kiyannata Avashyayi Parliamentue Kramasaha Vidhi Piribandav Karaka Sabhava Vidhiyata Ape Karaka Sabhave Sabhapatuma Avadani Yomukala මේ ශ්‍රී ලංකාවේ සංසරණය වන ව්‍යාජ ස්ටිකරේ සහිත නීති විරෝධී ලෙස බෝතල් ගත කළ මත්පැන් සංසරණය පිළිබඳව සමීක්ෂණයක් පවත්වලා කැරණි විශ්වවිද්‍යාලය ආශ්‍රය කරගෙන ඒ සමීක්ෂණය මත පදනම් වෙලා ඇතරම මත්පැන් ආදායම නැත්නම් ඒ පිළිබඳව බදු ආදායම ශ්‍රී ලංකාවේ බදු ආදායමේ සුවිශේෂී කොටසක් ඒ නිසා අපි අත්වසෙම සතුටු වෙනවා මොකද මේ නිර්දේශයේ මත විශ්වවිද්‍යාලයේ මේ උගත් ප්‍රජාව මේ කරන සමීක්ෂණේ හරහා අපිට බලා ගන්නට පුළුවන් කොයිතරම් ප්‍රමාණයක් බදු මුදල් සුරා බදු හරහා රජයට ගෙවීම පැහැර ගන්නවද කියන එක අපි බලා ගන්නට අවශ්‍යයි. අපි දන්නවා දැනට මේ සුරා බදු ආදායමත් ඒ වගේම තමයි රේගු බදු ආදායමත් ඒ වගේම තමයි දේශීය ආදායම් බදු ආදායමත් තමයි ශ්‍රී ලංකාවේ රාජ්‍ය බදු ආදායම වෙන්නේ. එතෙන්දී අත්‍තරම මේ බදු එකතු කරන මේ ආදායම පහුගිය කාලාන්තරයේ මුළුල්ලේ අපි දැක්කා දේශපාලනික වමනාවන් මත තමයි මේ බදු ප්‍රතිපත්ති පිළිබඳව තීන්දුව ගත්තේ. ඒ නිසා පහුගිය රජයේ කාලේ රුපියල් බිලියන 600ක බදු ආදායමක් අපිට අහිමි වෙලා ගියා. අපි දන්නවා සමහර උද්දච්ච අමනෝඤ්ඤ තීන්දු ගත්තේ මේ පිළිබඳව විෂය ප්‍රාමාණික අවබෝධය තියෙන අයගේ ඒ අවවාද සහ මගපෙන්වීම තේරුම් අරගෙන නෙවෙයි. අපි දන්නවා පහුගිය කාලේ ගත්ත සමහර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි අද සුවිශේෂ වශයෙන් කලකිරීමටපත් වෙන අවස්ථා තිබෙනවා මොකද පහුගිය අවස්ථාවලදී අපි දැක්කා මේ බදු ආදායම පමණක් නෙවෙයි රටේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය පිළිබඳව පමණක් නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රවේශ වීම පිළිබඳව පමණක් නොවේ තමන් මහ ජනතාව අභිමව තබපු සෞභාග්‍ය දැක්ම පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ මුලින්ම උල්ලංඝනය වෙන ආකාරයට තමයි ප්‍රතිපත්ති තීන්දු ගන්නට යොමු වුණේ. එතෙන්දී අත් වශයෙන්ම එවකට අපට ආණ්ඩුවක් විදියට කටයුතු කරනකොට අපට සමහර දේවල් දරා ගන්නට සිද්ධ වුණේ අතිශය අපහසු ආකාරයට. අපි අපට පුළුවන් උපරිම ආකාරයට ආණ්ඩුවට ප්‍රකාශ කර හිටියා මේ ගන්න තීන්දුව තීරණ සම්බන්ධයෙන් අනාගතයේ අපට දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න සිදු වෙනවා කියලා. මේක මතක් කරන්නේ ගරු සභාපතිතුමනි වර්තමානයේ වෙනකොට ඒ පෙර භාවිතාව යලිත්වතාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පාලකයන්ට නායකයන්ට තමන්ගේ ආණ්ඩුවේ ඒ ප්‍රධානීන්ට ඔවුන් ගන්න තීරණ සම්බන්ධයෙන් ඉතා බරපතල විදියට තමන්ගේ සහාය පාලකරුව කොන්දේසි විරහිතව මම කියනවා අපි පහුගිය කාලයක අත්දැකීමක් ලැබුවා මහජනතාව වීදි බහැලා සටන් මගට ඇවිල්ලා ඒ ගත්ත ප්‍රතිපත්ති තීන්දුව ජනතාව ඉදිරියේ තබපුවා නෙවෙයි කියලා ජනතාව පාරට බහැලා පාලකිය පළවා හරින තැනට පැවතුණා. ඒ නිසා මම කියනවා ගරු සභාපතිතුමනි යලිත් වතාවක් මෙන්න මේ தත්ත්වයට උඩගෙන දෙන தත්ත්වයක් තමයි මතුවෙමින් පවතින්නේ. ගරු සභාපතිතුමනි ඔබතුමා හොඳින්ම දන්නවා මේ වෙනකොට මෙරටේ රාජ්‍ය ණය පිළිබඳව අපි අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. ඒ රාජ්‍ය ණය පිළිබඳව අර්බුදයේ ඇතිවෙන්නේ කාණ්ඩුවක බලපෑම ක්‍රියාකාරීත්වය තුලින් නෙවෙයි කියලා අපි පිළිගන්නවා. නමුත් මේ වෙනකොට ඉතිහාසයේ මෑත කාලේ බරපතලම ණය බරකට ලක් කරේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා විදිහට හිටපු යහපාල ආණ්ඩුව කාලේ ඩොලර් බිලියන වලින් 12.5ක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ කාලේ ඩොලර් බිලියන 5ක වගේ ප්‍රමාණයක් අද අපේ රටේ තිබෙන ණය බරිතතාවය ඔබ දන්නවා ඩොලර් බිලියන 83ක ප්‍රමාණයක් තිබෙනවා. මේ ඩොලර් බිලියන 83 දී තමයි නායකන්ද පුපුරලා ගිහිල්ලා මහජනතාව වීදි බැස්සේ. මේ වෙනකන් මේ ඩොලර් බිලියන 83 දෙනකන් ආණ්ඩුවල හිටපු උදවිය මූල්‍ය ප්‍රතිපත්ති පිස්කල් ප්‍රතිපත්ති ගන්න හැම වෙලාවෙම අත උස්සමින් ආණ්ඩුවට හුරේ දැම්මා. මේගේ ආදීනවලට තමයි අර මහා ජනතාව ගෝල් ෆේස් එකට ඇවිල්ලා ඒ සාතිසේ බහුතර ජනයා කියපු කතාවේ සත්‍යතාවයක් තියෙනවා. එතන උන්මත්තකයෝ ඉන්නට ඇති. එතන ආණ්ඩු විරෝධී කඩාකප්පල්කාරින් ඉන්නට ඇති. ඒකත් අපි පිළිගන්නවා. නමුත් ගරු සභාපතිතුමනි දැන් මේ ණය ප්‍රතිවියෝගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ඇති කරලා තිබෙනවා ඉතාම නරක ආකාරයේ මහා ජනතාවට ඇත්ත මතය ඇත්ත ප්‍රතිරූපය වෙනස් කරලා මහා ජනතාව තුළ අන්දලා තිබෙනවා. දැන් රට ආර්ථික වශයෙන් සෞභාග්‍ය කරා ගමන් කරමින් පවතිනවා, ස්ථාවරත්වය ලැබී තිබෙනවා කියලා. ගරු සභාපතිතුමනි ඔබට කියන්නට අවශ්‍යයි මේ ස්ථාවරත්වය අපාය ඉන්ටර්වල් එක. මේ අපාය ඉන්ටර්වල් කාලේ මිනිස්සු තේරුම් අරගෙන ඉන්නවා මෙන්න මේ විදිහට. මහා ජනතාවට තේරුම් ගන්න හදනවා දැන් මේ රටේ ආර්ථිකය ස්ථාවර වීම පවතිනවා. කටවහගෙන ඉන්නවා නම් හොඳයි, විපක්ෂයේ කටවහගෙන ඉන්නවා නම් හොඳයි, වෘත්තීය සමිති කටවහගෙන ඉන්නවා නම් හොඳයි, දැන් ස්ථාවරත්වයේ ගොඩනැගීමින් පවතිනවා කියලා. ගරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා රටක සාමාන්‍ය තත්ත්වය මේක නෙවෙයි. රටේ සාමාන්‍ය තත්ත්වය මේක නෙවෙයි. අන්තිමේට 2022 ජනවාරි 18 තමයි අර ISBN ණය ඩොලර් මිලියන 500ක් ගෙමා දැමුවේ. ඒ ගෙවා දැම්මට පස්සේ මොකද උනේ? පෙබරවාරි මාර්තු වෙනකොට රට පුරා ගිනි දැල් ඇවිලුණා. මහා ජනතාව වීදි බැස්සා. දැන් මොකද කරන්නේ? දැන් නැවත ණය ගෙවන්නේ නැහැ. දීපාර්ශ්වීය ණය වසරකට ඩොලර් බිලියන 5-6ක ප්‍රමාණයක් ගෙවන්නේ නැහැ. මේ ගෙවන්නේ නැති කාලය තුල ඒ ගෙවන්න තිබෙන ණය මුදලුත් එවගේම තමයි වර්තමානයේ විදේශ සංක්‍රාම වියදම් ආදායම්, එවගේම තමයි සංචාරක ආදායම්. මේ වැඩිවීම ප්‍රමාණය භාවිතා කරලා මේ රටේ ආර්ථික වශයෙන් ස්ථාවරත්වය ගොඩනගලා තියෙනවා කියලා මහා ජනතාවට වැරදි මතයක් ගෙනියනවා. හොඳට මතක තියාගන්න අපේ ගරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා ජර ජාත්‍යන්තර ණය අපි ප්‍රතිවිහෝකරණය කරන්න යද්දී අපිට සිද්ධ වෙනවා ඩොලර් බිලියන 14ක් ඒ ණය ප්‍රතිවිහෝගත කරනවා. අන්න ඒ කියන්නේ එක්කෝ හැයා කට්ටක් ගන්න, එක්කෝ ඒ ණය පිළිබඳව කිසියම් විදියක සහනයක් ගන්න. මේකදී අපි දැවැන්ත අර්බුදයකට ලක් වෙනවා කියන එක අපි දැනගෙන ඉන්නවා. මේක විචක්ෂණශීලව කළමනාකරණය කරන්න ඕනේ කියන එකත් අපි දන්නවා. නමුත් ගරු සභාපතිතුමනි අනිත් පැත්තෙන් දේශීය ණය ඔබතුමා දන්නවා දේශීය ණය ඩොලර් බිලියන 42ක ප්‍රමාණයක්. මේ ඩොලර් බිලියන 42ක ප්‍රමාණයෙන් ඔබ දන්නවා ඩොලර් බිලියන 11ක්. ඒ කියන්නේ අපි දන්නවා ට්‍රෙෂරි බිල්ස් වලින් තියෙන්නේ. ඒ වගේම භාණ්ඩාගාර බැඳුම් කරවලින් තිබෙනවා ඩොලර් බිලියන 24ක වගේ ප්‍රමාණයක්. එතකොට මේ භාණ්ඩාගාර බිල්පත් වලට ඩොලර් බිලියන වලින් කිව්වොත් 11.36ක ප්‍රමාණයෙන්. අපි දන්නවා මහ බැංකුව 63ක්, ඒ වගේම රාජ්‍ය බැංකුවට 18.6ක්, මූල්‍ය වෙනත් ආයතනවලට 17ක්. මේ ණය ප්‍රමාණය ප්‍රතිවිහෝගත කරන්නේ කොහොමද කියලා අපිට තාම එළිය මේනි දක්වලා නැහැ, කතා කරන්නේ නැහැ. මේ පිළිබඳව දේශීය ණය ප්‍රතිවිහෝගත කරන්නේ නැහැ කියලා කලින් කිව්වා. දැන් කියනවා දේශීය ණය ප්‍රතිවිහෝගත කරනවා කියලා. අපි අහන්නේ මේ රටේ බැංකු පද්ධතියට, ඒ වගේම තමයි මේ රටේ විශ්වාම අරමුදල් වලට, ඒ කියන්නේ EPF එකට EDF එකට අර්බුදයක් නිර්මාණය වීම කොහමද කළමනාකරණය
කරන්නේ කියලා.
දරු සභාපතිතුමනි මේකෙදි ඔබ දන්නවා භාණ්ඩාගාර බැඳුම් කරගත්තොත් ඒක 43% මේ අරමුදල් වලින් තමයි පුරවගෙන තිබෙන්නේ. 53.5% රාජ්‍ය බැංකු වලින් තමයි සම්පූර්ණ කරගෙන තිබෙන්නේ. මම කියන්නේ ගරු සභාපතිතුමනි මෙන්න මේ ණය ප්‍රමාණය අපිට ලබන අවුරුද්දේ ගෙවන්නට සිදු වෙනවා. ලබන අවුරුද්දේ ණය ගෙවන්න වෙනකොට තමයි අපාය ඉන්ටර්වල් එක අවසන් වෙන්නේ. හැබැයි මේ අපාය ඉන්ටර්වල් එකේ කාලේ ජනාධිපතිවරණ තියාගෙන ආයෙත් පාරක් බලයට આવොත් මහා ජනතාව අතරට නැවත යන්න අවස්ථාවක් තියෙනවා. ආණ්ඩුව කල්පනා කරන්නේ ඒකයි. කොහොම හරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 31 වෙනි වගද්දී සංශෝධනයක් ඇති කරගෙන කොහොම හරි අපාය ඉන්ටර්වල් එක ඇතුලේ ජනවරම කූට විදිහට ගන්නයි ආණ්ඩු උත්සාහ කරන්නේ. ගරු සභාපතිතුමනි ඒ නිසා මෙරටේ මහ ජනතාවට අපි කියනවා වරක් මේ දේ සිද්ධ වුණා අර ඊසොෆ් ගේ උපමා කතාවල වගේ දෙවන වතාවට මහ ජනතාව මේකට අහු කරන්න බෑ. මොකද්ද සභාපතිතුමනි මේ පෙන්නන හුදු මායාව, මේක ඇත්ත යථාර්ථය නෙවෙයි. පොලිම් නැති බව පිළිගන්නවා, කිරිපිටි මිලදී ගන්න පුළුවන් කියලා පිළිගන්නවා. ඒ වගේම අනෙකුත් දේවල් මිනිස්සුන්ට අද අපහස්තාවයක් නොදර ගන්න පුළුවන් බව අපි පිළිගන්නවා. අපි අකට කිසිම ඒක කිසිම ආකාරයකට අවතක්සේරු කරන්නේවත් ඒකෙන් නරක දෙයක් රටේ ජනතාවට කියන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි මේ අතිශයෝක්ති තත්ත්වයක් බව මේ රටේ ජනතාවට අපි පැහැදිලි කරන්න ඕනේ. මම කියනවා මේ රටේ ජනතාව අත වශයෙන්ම මේ මොහොතේ සිටින්නේ සාමාන්‍ය තත්ත්වය තුළ නෙවෙයි. ගොඩ සභාවතුමනි මේ කරුණු කියන්න ඉඩ දෙන්න. මහනුවර මම ඡන්දදායකෙක් විදිහටත් ජනතා නියෝජිතයෙක් විදිහටත් ඔබ දන්නවා 1951 උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසමේ
මන්ත්‍රීවරයා කාලන අවසන් නම් මම මිනිත්තුවක් දෙන්න ඔය කාරණේ කියන්න.
ගරු සභාපතිතුමනි ඔබතුමත් උඩරට පුරවැසියෙක් විදිහට මේකට අවස්ථාවක් දෙන්න කරුණා කළා. උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව පිහිටුවා. ඔබ දන්නවා 1918 1848 මේ කාලවල උඩරට මිනිසුන්ගේ දේපල මේ අධිරාජ්‍යවාදීන් පැහැරගත්තා. මේ පැහැරගත් දේපල රැකගන්න පුනරුත්ථාපනය කරන්න තමයි මේ ආයතන පිහිටුවේ. නමුත් අවසානයේ මේ ආයතන කීපයක් අහෝසි කළා දාලා මහානායක ස්වාමි බාදයන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි මේකට නැවත අධිකාරියක් පිහිටවන තුරු කන්ද උඩරට උරුමය පිළිබඳ අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් පිහිටවන තුරු මේ ආයතන රැකබලා ගැනීම පවත්වාගෙන යන්න කියලා තමයි මහානායක හමුදුරන් වහන්සේලා කියන්නේ ප්‍රදේශනා කරන්නේ. නමුත් මේ වෙනකොට බෞද්ධ විහාර දේවාලගම් පනත වෙනස් කළා. සාසනයිදී දේපල විකුණන්න පුළුවන් තත්ත්වයට ගෙනෙන්න යනවා. ඒ වගේම මේ උඩරට ගැමි පුනරුත්ථාපන ආයතනය කඳු කරේ ඌව පළාතේ ඒ වගේම තමයි මධ්‍යම පළාතේ මේ බෞද්ධ උරුමයට ශක්තියක් දෙන්න පුළුවන් ආයතනයක්. මේක කවුරු හරි జగතෙක් වෙනස් කරන්න හදනවා නම් මේ උඩරට බෞද්ධ අයිතිය මරා දාන්න හදනවා නම් ඒකට විරුද්ධව අපිට කටයුතු කරන්න ඕන කරු සභාපතිතුමනි. ඒසත් ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ අවධානය මේ උඩරට මේ අධිකාරිය පිළිබඳව යොමු කරන්න කියන ඉල්ලීම කරනවා. මේක නොකළොත් ඒ පිළිබඳ අපටත් පාරණ වහින්න යුගයක් කියනවා කියන එක කියනවා කරු සභාපතිතුමනි. ඔබතුමාට කාලය ලබා දුන්නාට ස්තුතිය ප්‍රකාශ කරනවා.
භූමි ස්තුති මං හිතන්නේ ඒක ආණ්ඩු පක්ෂයේ ගරු ඇමතිවරයෙක් ඒ පිළිබඳව ප්‍රකාශ කරයි කියලා විශ්වාස කරනවා. ඊළඟට ගරු කිංග්ස් නෙල්සන් මන්ත්‍රීතුමා.
ගරු මූලාසනයේ සභාපතිතුමනි, විශේෂයෙන්ම අද දින මේ දුම්කල සහ සුරාබදු ඒ බදු පනත් සංශෝධනයට අදහස් ඉදිරිපත් කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. විශේෂයෙන්ම පහුගිය වසරට සාපේක්ෂව මෙවර මේ බදු රටේ ව්‍යාපාරික ප්‍රජාව ඒ වගේම ජනතා මත පැටවීම තුළින් ආණ්ඩුව 116% වර්ධනයක් කරගෙන තියෙනවා. ඒ වගේම ගිය අවුරුද්දට සාපේක්ෂව බිලියන 316ක් මේ අවුරුද්දේ බදු වලින් ආණ්ඩුව උපයාගෙන තියෙනවා. ඉතින් විශේෂයෙන්ම බදු ගෙවන්න ඕන ඒ ගැන කිසිම අපේ තරකයක් නැහැ. බදු ගෙවන්න ඕන ව්‍යාපාරිකයක් ව්‍යාපාරික ප්‍රජාව තමන් උපයන ආදායමට සාපේක්ෂව බදු ගෙවන්න ඕන. හැබැයි අද අපේ රජය විශේෂයෙන්ම මේ රටේ පාරිභෝගිකයා ඒ බදු ගෙවණයෙන් සහනයක් ලැබිලාද නැද්ද කියන එක අද අපිට ලොකු ප්‍රශ්නයක්. විශේෂයෙන්ම පහුගිය කාලේ මේ බදු මේ වගේ රටේ ජනතාවට පටවන්න ඇති වුණේ ඇයි කියන එක අද සියලු දෙනාම අමතක කරලා තියෙනවා. වත්මන් රජය පහුගිය කාලෙ වෙච්ච සීනි වංචාව, සුදුලුණු වංචාව, පොල්තෙල් වංචාව, ඒ වගේම මේ චීනෙන් ගෙනාපු අසූචි නැව සම්බන්ධව මට මතකයි මේ පාර්ලිමේන්තුව තුල අපි මේ චීනෙන් ගෙනාපු පොහොර සම්බන්ධව කතා කරාම ඒ එදා හිටපු කෘෂිකර්ම ඇමතිතුමා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා මගෙන් ඇහුවා මේ නැවට නැගලා බැලුවද කියලා. ඇහුවා ඔබතුමා මොනවද මේ පොහොර ගැන දන්නේ කියලා. ඇහුවා එතුමා කිව්වා මේ පොහොර සම්බන්ධව යම් වැරදක් වෙලා තියෙනවා නම් තරහා තීරණය නොලබා එයට දඬුවම් දෙනවා කියලා කිව්වා. ඉතින් අද මං හිතන්නේ ඒ ගැන කතාවක්වත් නැහැ. විශේෂයෙන්ම 2021 වර්ෂයේ මැයි මාසයේ එවකට හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ පොහොර රසායනික පොහොර සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මා. මං හිතන්නේ ඒ වෙච්ච හානිය සහ විනාශය තාමත් අපිට නිවැරදි කරගන්න බෑ. ගොවි ජනපදයේ නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක් විදියට විශේෂයෙන්ම අද පොළොන්නරුවේ ගොවි ජනතාව එදා වෙච්ච ඒ හානියට තාමත් එයට ඒව නිවැරදි කරගන්න විදියක් නැහැ මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම 2021 සහ 2022 මහකන්නේ අපිට පොහොර මෙට්‍රික් ටොන් 96000ක් අවශ්‍ය වෙලා තිබුණා. එදා කාබනික පොහොර ගෙන්නන්න මේ අදාළ චීන සමාගමට
අපමණතුමා
ඒ වගේම රජය පියවර ගත්තා. හැබැයි රටකට කාබනික පොහොර ගේනවා නම් ඒ සාක නිරවදාන මධ්‍යස්ථානයෙන් නිර්දේශයක් ගත යුතු වෙනවා. මොකද අපිට හිතන හිතන පොහොර අපේ පොළොවට එකතු කරන්න බෑ. මං හිතන්නේ අද ඒවට අපි වන්දි ගෙවනවා. පහුගිය කාලේ යල කන්නේ සහ මහ කන්නේ වීගුවියට වෙච්ච අසාධාරණේ හැදිච්ච රෝග ඒව තාමත් නිවැරදි කරගන්න බෑ. ඉදිරියේදී මොන පොහොර ගැහුවත් මේ පොළොව සකස් කරගන්න අද විදියක් නැති වෙලා තියෙනවා. කුඹුරු ටික කහපාට වුණා, අස්වැන්න 140කින් අඩු වුණා, වීවලට මිලක් දී ගන්න බැරි වුණා. එදා අපි හෙක්ටයාර එකකට මං හිතන්නේ රුපියල් 12000ක වගේ මුදලක් වැය කරා. අද හෙක්ටයාර එකක් අස්වද්දන්න ඒ ගන්න පොහොරම අද රුපියල් ලක්ෂයක වගේ මුදලක් වියදම් කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ විශේෂයෙන්ම පහුගිය කාලේ මේ අද රටේ ජනතාවට මෙච්චර බදු ගෙවන්න සිදු වුණේ ඇයි කියන එක අපි පිටිපස්සට කියලා බලන්න වෙනවා. නැත්තම් පහුගිය වෙච්ච වැරදි නිවැරදි කරගෙන අපිට ඉස්සරහට යනවද? ඇයි ඒ වැරද්ද උනේ කියන එක අපි හොයන්නේ නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි කියනවා එදා කෘෂිකර්ම ඇමතිතුමා විදිහට කටයුතු කරපු ඇමතිවරයා අපි විශේෂයෙන් මට මතකයි අපේ රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමත් අනුරාධපුරය ගැන කතා කරනකොට අපි දෙන්නට තමයි වැඩියෙන්ම එතුමා පහර එල්ල කළේ. කුඹුරු ගැන මොනවද දන්නේ කියලා ඇහුවා. පොහොර ඒගොල්ලෝ ගේන පොහොර පාවිච්චි කළා ගොවි ජනතාවට අසාධාරණයක් වෙනවා නම් වගා හානි වෙනවා නම් ඒ සියලු දෙනාට වන්දි ලබා දෙනවා කියලා කිව්වා. ඉතින් මම අහන්න කැමතියි කොහොමද දෙනවකෝ වන්දි? තාමත් මේ කිසිම ගොවියෙකුට වන්දියක් ලබා දීලා නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම යෝජනා කරනවා මේ පොහොර නැව සම්බන්ධව මේ පොහොර නැව ගේන්න කවුද අනුමැතිය දුන්නේ? රටේ නිරෝධායන සාක නිරෝධායන මධ්‍යස්ථානයෙන් අනුමැතියක් නැතුව මේ පොහොර නැව ලංකාවට ගේන්න කටයුතු කරේ කවුද? කවුද මේ මුදල ගෙව්වේ? එහෙමනම් මේ මුදල කාටද ගෙවලා තියෙන්නේ? මේ පොහොර කොහෙද පාවිච්චි කරලා තියෙන්නේ? දැන් විශේෂයෙන්ම ඒ අදාළ චීන සමාගම මිලියන ඇමරිකාන් ඩොලර් මිලියන 8ක් අපේ රජයට ගෙවන්න කියලා කිව්වා. මේ පොහොර ගේන්න කියලා මේ පොහොර එපා කිව්වට. හැබැයි රජය නැවතත් මිලියන 6.6ක් ගෙවන්න පොරොන්දු වෙලා මේ පොහොර ටික ලංකාවට ගත්තා. හැබැයි මේ පොහොර ටික ලංකාවට අරගෙන මේ පොහොර ගේන්න කවුද අනුමැතිය දුන්නේ කියන එක තමයි අපිට මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා දැන් අද හිටපු කෘෂිකර්ම ඇමතිතුමා කතා කරන විදිහට එදා කතා කරා නම් මෙහෙම අසාධාරණයක් වෙන්නේ නැහැ ගොවියන්ට. එදා රටේ ජනාධිපතිවරයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ ගත්ත තීන්දුව තීරණ වැරදි කියලා එවකට හිටපු කෘෂිකර්ම ඇමතිතුමා මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා එතුමාගේ කැබිනට් එකේදී නැගිටලා කිව්වා නම් කොන්ද කෙලින් තියාගෙන මේ තත්ත්වේ රටේ ගොවියට ඇති වෙන්නේ නැහැ. මේක වී ගොවියට විතරක් නෙමෙයි පළතුරු ගොවියට, ඒ වගේම එළවලු ගොවියට, මල් ගොවියට සෑම ගොවියෙකුටම මේ පාඩුව විඳින්න සිදු වුණා. හැබැයි අද මේක නිවැරදි කරන්න මේ ගොවියට දෙනවකෝ වන්දි දෙන්න කිසිම කෙනෙක් මේ වෙනකොට පියවරක් අරගෙන නැහැ. ඉතින් ඒ නිසා මේවා අපි පාර්ලිමේන්තුවේ දිගින් දිගට කතා කරනවා. මේ සම්බන්ධව විපක්ෂයක් ඉදිරියට අපි ආණ්ඩුවට පෙන්නලා දෙනවා. හැබැයි මේවා පෙන්නලා දුන්නට මේවා ක්‍රියාවෙන් ඉදිරියට යන්න කරන්නේ නැති එක මම කනගාටු වෙනවා. ඒ වගේම තමයි මම දිගින් දිගට මේ පාර්ලිමේන්තුවේ කිව්ව දෙයක් තමයි දැන් යල කන්නේ පටන් අරන් තියෙනවා. ගොවියට දෙන පොහොර ඒ තැන් තැන් වල ප්‍රමාණවත් විදිහට ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. හැබැයි විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම මේ වෙනකොට දැන් අපිට මඩ පොහොර ටික අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම තව සති දෙකකින් විතර අපිට යූරියා අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මේ යූරියා කොහොමද ගන්නෙ? වෙළඳ පොලෙන් අපිට ගන්න පුළුවන් ඒ අවස්ථාව අපිට සලසා දෙනවද? නැත්නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඒ වගේ ආයතන වලින් මේ ගොවියව දැනුවත් කරනවද කියන එක
යුද්ධයේ කාලයක් තියෙනවා.
මම හිතන්නේ සභාව දැනුවත් කරත් හොඳයි කියන එක මම යෝජනා කරනවා. ඒ වගේම තමයි දැන් විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ලබා දෙන විමර්ථගත මුදල් දැන් වසර දෙකක් වෙනවා. අපිට මිලියන 10ක මුදලක් හැම මේ 225ටම ලබා දුන්නා. හැබැයි දැන් වසර දෙකක් වෙනවා මේ විමර්ථගත මුදල් සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපිට ගමට යන්න පුළුවන් එකම වැඩසටහන තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ලබා දෙන විමර්ථගත මුදල. ඉතින් දැන් ආණ්ඩුව මේ විදිහට කියන විදිහට ආදායම් ලබනවා නම් ආණ්ඩුව ජනතාවට සහන දෙනවා නම් එහෙමනම් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ සියලුම දෙනා වෙනුවෙන් මම කතා කරන්නේ. මම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පළාත් සභාවේ ඉඳලා. එතකොට පළාත් සභාවේ ඉන්න කාලය තුල අපිට උතුරුමැද පළාත් සභාවේ තුලත් පළාත් සභා මන්ත්‍රීවරු සියලු දෙනාටම විමන්තගත මුදල් ලබා දුන්නා. හැම වසරකම මේක ලබා දුන්නා. දැන් හැබැයි පාර්ලිමේන්තුවට අපි ආවේ පළාත් සභාවේ ඉඳලා අපි පළාත් සභාවට වඩා වැඩක් මේ රටට කරන්න. ඉතින් විශේෂයෙන්ම අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ගමේ ස්වේච්ඡා සංවිධාන, ක්‍රීඩා සමාජ, ගමේ තියෙන පුංචි පාරක් හදාගන්න, ඒ වගේ දේවල් ඇත්තටම ඉතා සාර්ථකව කරගෙන ගියා මේ ලැබිච්ච විමර්ථගත මුදල් වලින්. ඒ නිසා මේ වෙනකොට දැන් වසර දෙකක් වෙනවා මේ විමර්ථගත මුදල් සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. ඒ නිසා මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, මම යෝජනා කරනවා වත්මන් ජනාධිපතිතුමා මේ සම්බන්ධව අවධානය යොමු කරලා මේ විමන්තගත මුදල් අපිට ලබා දෙන්න වහාම කටයුතු කරන්න කියලා. මොකද මේක විපක්ෂයට තමයි තදින්ම බලපාන්නේ. ආණ්ඩුව පැත්තේ යම් යම් ඒගොල්ලන්ගේ තියෙන ප්‍රොජෙක්ට්ස් වලින්, ඒගොල්ලන්ගේ තියෙන අමාත්‍යංශ වලින් දේවල් කරගෙන යනවා. ඒවට සම්බන්ධ කරගන්නවා. දැන් මම දැක්කා දැන් පළාත් පාලන ආයතන සම්පූර්ණයෙන්ම දැන් විසුරුවලා කියලා තියෙනවා. දැන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න හදනවා පළාතේ තියෙන සම්බන්ධිකරණ කමිටුවට ආණ්ඩුව නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු සභා මන්ත්‍රීවරුන් මේකට සම්බන්ධ කරනවා. ඒකේ කිසිම විරුද්ධතාවයක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට ලැබෙද්දි විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට අර දෙන විමර්ථගත මුදල් පවා නවත්තලා තියෙන එකෙන් අපිට සිටිනවා ජනතාව අතරට ගිහිල්ලා අපිට සේවයක් කරන්න තියෙන අවස්ථාව මේකෙන් අහිවර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ගරු මුලාසන මන්ත්‍රීතුමනි, මේ විශේෂයෙන්ම මේ පොහොර නැව සම්බන්ධව, මේ චීනෙන් එනාපු අසූචි නැව සම්බන්ධව වහම පරීක්ෂණයක් කරන්න සිදු වෙනවා. මේ පරීක්ෂණයක් කළා මේ සම්බන්ධව පාර්ලිමේන්තුවට දැනුවත් කරනවා වගේම ඒ වගේම කෝප් කමිටුවට දැනුවත් කරලා ඒ වගේම විශේෂයෙන්ම මේ සම්බන්ධ පරීක්ෂණයක් කරන්න කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. ඒ වගේම නීතිපතිවරයාටත් මේ සම්බන්ධව දැනුවත් කරලා මේ 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 බිලියන 6.9ක් මේකට මොකද්ද උනේ කියන එක පරීක්ෂණයක් කරලා වහාම කටයුතු කරන්න කියමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට ගලු වේලුකුමා මන්ත්‍රීතුමා.
ගෞරව சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, வாய்ப்புக்கு நன்றி. இன்று நிதியமைச்சு தொடர்பான வரி அறவீடுகளுக்குரிய பிரேரணைகள் முன்வைக்கப்பட்டாலும் கூட இன்று நாட்டிலே நிலவக்கூடிய சூழ்நிலையோடு எங்களது பெருந்தோட்ட பகுதியிலே இருக்கின்ற மக்களது சில பிரச்சினைகளை இங்கே முன்வைக்கலாம் என நினைக்கின்றேன். ஏறக்குறைய 5-6 பரம்பரையாக 200 வருடங்களை அடைந்திருக்கக்கூடிய நிலையிலே எங்களுடைய மக்களின் நிலைமை தொடர்பாக நாங்கள் பேச வேண்டி இருக்கின்றது. குறிப்பாக நாங்கள் பார்த்தோம், கடந்த வாரத்திலே ஜனாதிபதி அவர்கள் தனது கேபினட்டிலே இருக்கக்கூடிய நீர்வளங்கள் அமைச்சர் சாதனை படைத்திருக்கின்றார் என கூறுகின்றார். அந்த நீர்வளங்கள் அமைச்சர் பிரதிநிதித்துவம் செய்கின்ற அவர்களது கட்சி, அவர்களது அந்த அவர்களினுடைய அந்த தொழிற்சங்கம், அவர்களினுடைய அந்த கட்சி சார்ந்து கடந்த 4 பரம்பரையாக இந்த சபையை பிரதிநிதித்துவப்படுத்தி, பாராளுமன்றத்தை பிரதிநிதித்துவப்படுத்தி, அமைச்சை பிரதிநிதித்துவப்படுத்தி அவர்கள் படைத்திருக்கக்கூடிய சாதனைகளை இந்த சபையிலே நாங்கள் இன்று ஞாபகப்படுத்த வேண்டி இருக்கின்றது. நாங்கள் இந்த 4 பரம்பரையாக இந்த பாராளுமன்றத்தை பிரதிநிதித்துவப்படுத்தி இன்று எங்களது மக்களது நிலைமை என்ன என்று திரும்பி பார்க்கின்ற போது, இந்த நாட்டிலே மிக அதிகமான, மிக உயர்ந்த வறுமை நிலை காணப்படுகின்ற, வறுமைக்கு தள்ளப்பட்டிருக்கின்ற நிலையிலே இருக்கும் மக்களாக எங்கள் மக்கள் இருக்கின்றனர். ஏறக்குறைய 60% தாண்டியதாக வறுமை நிலை இருக்கின்றது. குறிப்பாக நாங்கள் எடுக்கின்ற போது 658,000 அதிகமான எண்ணிக்கை கொண்ட நபர்கள் இந்த தோட்டப்புறங்களிலே வறுமை நிலையில் இருக்கின்ற நிலைமையை 4-5 பரம்பரையாக சேர்ந்து உருவாக்கி இருக்கின்றார்கள். அது மட்டுமல்ல, அதோடு அவர்களுடைய சாதனை முடிவு அடையவில்லை. ஏறக்குறைய 2,00,000 அதிகமான குடும்பங்கள் இன்றும் லயமறையிலே இருந்து கொண்டிருக்கக்கூடிய நிலைமையை அவர்கள் ஏற்படுத்தி இருக்கின்றார்கள். அவர்களை அந்த லயத்திலே இருந்து வெளியே கொண்டு வந்து தனி வீட்டுக்கு கொண்டு வருவோம் என்ற சாதனை அல்ல அவர்களது சாதனை, லயமறையிலே அவர்களை முடக்க வைத்திருக்கக்கூடிய, முடக்கி வைத்திருக்கக்கூடிய சாதனையை அவர்கள் வந்து செய்திருக்கின்றார்கள். அது மட்டுமல்ல, இன்று மந்தபோசன நிலைமை அல்லது போசாக்கின்மை நிலைமையை எடுக்கின்ற போது ஏறக்குறைய 2019 ஆகின்ற போது 30% அதிகமாக இந்த மலையக பகுதிகளிலே இருக்கின்ற நிலையிலே இன்று 2020, 2021, 2022 ஆகின்ற போது உலக வங்கி மற்றும் உலக சுகாதார அமைப்புகளினது அறிக்கையின்படி அதுவும் ஏறக்குறைய 60% கிட்டிய நிலைமையிலே காணப்படுகின்றது. இதுவும் 4-5 பரம்பரையாக இந்த சபையை பிரதிநிதித்துவம் செய்து அந்த கட்சியினர் அடைந்திருக்கக்கூடிய சாதனை தான் என்பதை சொல்ல வேண்டும். அது மட்டுமல்ல, இந்த நாடு வங்குரோத்து நிலைக்கு சென்றது. அந்த வங்குரோத்து நிலைக்கு செல்வதற்கு வழிநடத்தி செய்த அந்த கொள்ளைக்காரர்களுக்கு, இந்த நாட்டை சூறையாடியவர்களுக்கு ஒவ்வொரு அரசாங்கத்திலும் பக்கத்துணையாக இருந்து துணை போய் இந்த நாட்டை வங்குரோத்து நிலைக்கு தள்ளும் வரை இருந்து அந்த தேசத்திற்கும் துரோகத்தை செய்து சாதனை செய்தவர்கள் தான் என்று சொல்ல வேண்டும். இன்று என்ன பிரச்சனை எனக்கு தெரியும். கடந்த காலங்களிலே இவ்வளவு பின்னடைவு இருந்தும் சமுருதி வேலை திட்டத்திலே தோட்டப்புற மக்கள் உள்வாங்கப்படவில்லை, அது எல்லோருக்கும் நன்றாக தெரியும். அந்த சமுருதி வேலை திட்டம் வருகின்ற போது இந்த சபையிலே யார் இருந்தது? இந்த சபையிலே மலைய மக்களின் பிரதிநிதியாக யார் இருந்தது? அவை அப்போது மௌனித்து இருந்ததன் மூலம், அரசாங்கத்திற்கு துணை போனதன் மூலம் அந்த சமுருதி திட்டத்திலிருந்து எங்களது மக்கள் ஒதுக்கப்பட்டார்கள். இன்று விசேட நிவாரண திட்டம் வருகின்றது. இன்று மக்கள் வாழ முடியாத நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றார்கள். அந்த விசேட வேலை திட்டத்திலே உலக வங்கியினது அனுசரணை அல்லது அவர்களது கடனுடவியோடு இந்த வேலை திட்டம் முன்வைக்கப்படுகின்றது. அவை இந்த வேலை திட்டத்திலே எங்களது மக்கள் உள்வாங்கப்பட வேண்டும். அதற்காக இலங்கை மாலைதீவு தொடர்பாக உலக வங்கியின் பிரதிநிதியை நாங்கள் சந்தித்து எங்களுக்கு கடந்த காலத்தில் ஏற்பட்ட பாராபட்சத்தை சொன்னோம். அவரிடம் இந்த வேலை திட்டத்திலே எங்கள் மக்கள் உள்வாங்கப்பட வேண்டியதன் முக்கியத்துவத்தை நாங்கள் குறிப்பிட்டோம். குறிப்பாக தோட்டங்களிலே ஒரு லயமறையிலே 1-க்கும் மேற்பட்ட குடும்பங்கள் இருக்கின்றது. கடந்த காலங்களிலே அந்த ஒரு லயமறை என்பது ஒரு குடும்பமாக கொள்ளப்பட்டது. அதன் அடிப்படையிலே தான் அவர்கள் இந்த சமுர்தி போன்ற திட்டங்களிலிருந்து ஓரம் கட்டப்பட்டார்கள். அவை அதை மாற்றியமைக்க நாங்கள் நடவடிக்கை எடுத்தோம். அவை அந்த அதிகாரிகளை அது தொடர்பாக நாங்கள் அவசியமான தகவல் கொடுத்து அறிவூட்டினோம். அதனால் இன்று அவசியமான முறையிலே உரிய முறையிலே அந்த தகவல் எடுப்பு நடைபெறுகின்றது. உலக வங்கியின் பிரதிநிதி எங்களுக்கு உறுதியளித்திருக்கின்றார், தோட்ட மக்கள் முறையாக உள்வாங்கப்படுவார்கள் என்று. ஆனால் இன்று நீர்வளங்கள் அமைச்சர் இன்று அறிக்கை விடுகின்றார், நாங்கள் எதிர்கட்சியிலே இருந்து கொண்டு மக்கள் மத்தியிலே புரளியை கிளப்புகின்றோமா? அன்று சமுர்தியை எங்கள் மக்களுக்கு பெற்றுக் கொடுக்க முடியாத எங்கள் மக்கள் சமுர்தியில் ஓரம் கட்டுகின்ற போது மௌனித்திருந்து விட்டு இன்று இந்த வேலை திட்டத்திலே எங்கள் மக்களை உள்வாங்குவதற்குரிய நடவடிக்கையை நாங்கள் எடுக்கின்ற போது நுவரெலியாவிலே நாங்கள் எல்லாரையும் உள்ளடக்கி விட்டோம் என்று அறிக்கை விடுகின்றார். நுவரெலியாவில் மட்டுமல்ல, கண்டியிலே தோட்டங்களில் இருக்கக்கூடிய மக்கள் இல்லையா, கயகல்லையிலே, ரத்னபுரியிலே, காலியிலே, கழுத்தரையிலே, பதுலையிலே இருக்கக்கூடிய தோட்டப்புற மக்கள் இல்லையா, அவர்களும் தான் இந்த 60% வறுமை கோட்டிலே இருக்கின்றார்கள். அவை அந்த அனைவரும் முறையாக உள்ளடக்கப்பட வேண்டும் என்பதை நாங்கள் கோரியிருக்கிறோம். மிக தெளிவாக ஒரு விடயத்தை நாங்கள் இங்கே கூறிவைக்க விரும்புகின்றோம். இந்த மக்களுக்கு வந்து சேரக்கூடிய விடயங்களை தடை செய்வது, மக்களுக்கு வரக்கூடிய விடயங்களை வந்து தட்டி கழிப்பதன் மூலம் அரசாங்கத்தை சந்தோஷப்படுத்த பார்க்காதீர்கள். மக்களிடம் வாக்குறுதி அளித்து வாக்கெடுத்து வந்திருக்கின்றீர்கள். அவை இன்று அந்த மக்கள் நல திட்டங்களுக்கு அன்று 7 பர்ச்சஸ் நிலத்தை கொடுத்து தனி வீட்டை அமைப்பதற்கு இடம் அளிக்கின்ற போது 10 பர்ச்சஸ் தருவோம் என அந்த வேலை திட்டத்தை குழப்பினீர்கள். இன்று உலக வங்கி வழங்குகின்ற திட்டத்திலே முழுமையாக உள்ளடக்க நாங்கள் முயற்சி செய்கின்ற போது அந்த திட்டத்தை குழப்ப வருகின்றீர்கள். நிறுத்துங்கள், மக்கள் இதனை பார்த்துக் கொண்டிருக்கின்றார்கள் என்பதை மிக தெளிவாக நாங்கள் கூறி வைக்க விரும்புகின்றோம். இப்போதாவது உங்களுடைய இந்த சாதனை பயணத்தை நிறுத்திவிட்டு மக்களது அதிமோசமான சாதனையிலிருந்து மீட்டெடுப்பதற்குரிய வழிக்கு வாருங்கள் என்பதை கூறி முடிக்கின்றேன். நன்றி.
பூமிஸ்துதி மந்த்வா கரு டயனகமகே மந்திரி அமத்துமையா இலங்கட்ட ஈட்ட பெற ஆர்டர் பிளீஸ் கரு வேலுக்குமா மந்திரிதுமா முல்லாசிட்ட.
Honorable Diana Gamage.
How many minutes have I got?
You have 11 minutes.
11. Thank you. Garu Sabhapati Tumani. මේ කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙන ගමන් පළමුවෙන්ම මම පටන් ගන්න ඕන අපේ මේ පාර්ලිමේන්තුව තුල කාන්තාවක් විදිහට නිහතමානී ආඩම්බරයකින් මම සුබ පතන්න කැමතියි අපේ රෝහණ දීර කුෂානි රෝහණ දීර මැතිතුමියට මේ පාර්ලිමේන්තුවේ මාලේකම් ධූරය හොබවන ඒ වගේම ස්තුතිවන්ත වෙන්න කැමතියි අපේ හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මැතිතුමාට එතුමාගේ සේවයට මම විශ්වාස කරනවා කාන්තාවක් විදිහට විශාල සේවයක් මේ වෙනකොටත් රජයේ රාජ්‍ය යන්ත්‍රය යටතේ කරගෙන ගිය කුෂානි රෝහණ දීර මැතිතුමිය සාධාරණව මේ තනතුර හොබවලා මේ පාර්ලිමේන්තුව තුළ තමන්ගේ රාජකාරිය ඉටු කරයි කියලා මම එතුමියට හදවතින්ම සුබ පතනවා. ගරු සභාපතිතුමනි අද අපි කතා කරනවා බදු සුරාබදු පනත ගැන. ඒ වගේම තවත් අපි හැමතිස්සෙම කතා කරන දෙයක් තමයි මේ බදු. ගරු සභාපතිතුමනි අපි සුරාබදු පනත ගැන ගත්තොත් දැන් අපි සුරාබදු පනතක් මේ සුරාබදු වලට පනතක් දාලා මේ බදු ගන්න නමුත් අපි මොකද කරන්නේ මේ සුරාබදු වලට ගන්න බදු ගන්න ක්‍රමයක් අපි හදන්නෙත් නැහැ. අන්න ඒක තමයි මෙතන තියෙන ඇත්තටම කනගාටුදායක මේ 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 ප්‍රශ්නය. මොකද සුරාබදු කියන දේ සුරාව විකුණුවොත් විතරයි අපිට බද්ද ලැබෙන්නේ. ඉතින් අපි කරන්නේ මේකට බදු පනවලා අපි සියලු දේවල්ම වහලා දානවා. අපි 140ක් දැන් වෙනකොට සුරාබදු එකට අපිට පාඩුවක් ලැබලා තියෙනවා අපි සුරාබදු එකෙන් 140ක් බදු වලින්. මේකට හේතුව අපි මේ බදු පනවලා අපි මේක විකුණ ගන්න ක්‍රමයක් හොයන්නේ නැහැ. මේ සුරාබදු සියලු දේම අපි වහනවා. අපි වහනකොට කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු මේකට ඇවිල්ලා වියදම් කරන්න. මේ වියදම් කරන තරමට තමයි අපි බදු එකතු කරන්නේ. මම මේ කියන්න හදන්නේ මේක සංචාරක කර්මාන්තයයි පැත්තෙන් බැලුවොත් මේ රෙස්ටුරන්ට්ස් ටික ඔක්කොටම දීලා තියෙන ලයිසන්ස් මේවා අනිවාර්යෙන් වෙනස් කරන්න ඕනේ. මේ වයින් ස්ටෝස් වල රෑනා මේට වහන්න. මම මේක මීට කලින් උත්තේ පාර්ලිමේන්තුව තුලට ගෙනාවා. අපි අඩුම ගාන මේක උදේ 10 සිට රෑ 10 දක්වාවත් විවෘත කර තවන්න ඕනේ. එහෙම නැත්නම් මේ රෑ රාත්‍රියේ මේ 9යි 10යි අතර පැය ගාන තුර අපිට මේ රජයට නැති වෙන මේ බිලියන ගානක බදු මේ රට තුල අපිට නැති වෙනවා. අපි එහෙම කරද්දි කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ බදු එකතු කරන්න. ඒ වගේම තමයි මේ හෝටල් වල මේ මම මේ කියන සුරා බදු විකුණන තැන් වල මේ සියලු දේවල් වහලා මේ කාලයක් දෙනවා මේ රෑ 11න් පස්සේ මේක වහලා වැව්වට පස්සේ මිනිස්සු හොර රහසේ ගිහිලා මේවා ගන්නවා. බොණ්ඩෝන මිනිස්සුය තැන් දන්නවා ගන්න ක්‍රමත් දන්නවා. එතකොට අපිට මේ බදු ටික නැති වෙනවා රටේ. අපි පණක් ගේනවා නම් මේවා හදනවා නම් මම විශ්වාස කරනවා මේකට අපි වියදම් කිරීමේ ඔපචුනිටි එක දෙන්න ඕන. මේ බදු එකතු කරගන්න ක්‍රමයකත් අපි ඕපන් කරන්න ඕන මේ රට තුල. ඒ වගේම තමයි අපි බදු ගැන කතා කරනවා නම් මම දැක්ක අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමෙක් දැන් කතා කරන අපේ බදු වලට මොකද වෙන්නේ කියලා. ගරු මන්ත්‍රීතුමා මේ බදු තමයි ගරු මන්ත්‍රීතුමා මේ රටේ ඔබතුමා යන්න ඉස්පිරිතාලවල වලට මේ ෆ්‍රී සෞඛ්‍ය සේවය ඔබතුමා මේ අධ්‍යාපනයේ දිහා බලන්න මේ නිදහස් ෆ්‍රී අධ්‍යාපනය තියෙන රටක් මේක සෞඛ්‍ය ෆ්‍රී මේ රට තුල මේවට තමයි මිනිසුන්ගේ බදු යන්නේ. මේක රටේ ඉන්න ජනතාවට පැහැදිලි කිරීමක් මේ රටේ කෙරෙන්න ඕනේ. ඇයි අපි බදු ගෙවන්නේ කියන එක මිනිස්සු දැනගන්න ඕනේ. මේවට තමයි අපි බදු ගෙවන්නේ. මේ හොස්පිටල් වල මේ ගිහාම මේ සෞඛ්‍යයට අපිට මේක ලැබෙන්නේ නිකන් නොමිලේ ලැබෙන අධ්‍යාපනයේ සෞඛ්‍ය මේවට තමයි මේ ජනතාවගේ බදු යන්නේ. ඒ වගේම තමයි අපි මේ ගෙවන සමෘද්ධි අපි මේ දෙන වෙල්ෆෙයාර් බෙනිෆිට්ස් මේ රට තුල මේවට තමයි ඈ. එතකොට රාජ්‍ය සේවයට මේ ගෙවන පඩි මේ ගෙවන එවන ඕවර්ටයිම් තියෙනවා නම් ඒ සියලුම දේවල් වලට තමයි අපි මේ රටේ රජයේ මේ බදු අය කරන්නේ. මේ බදු ගන්න ඒකටයි. අපි මේක රටේ මිනිසුන්ට පැහැදිලි කළ දිය යුතුයි. අපි කරන්නේ බදු එකතු කරන එක හරි, නමුත් අපේ ගොඩක් රටේ මිනිසුන්ට පැහැදිලි නෑ ඇත්ත. මේ මේ ගරු අර මේ විපක්ෂයේ මන්ත්‍රීතුමා කිව්වාගේ ඇයි අපි බදු ගෙවන්නේ? අපි බදු ගෙවන්නේ මෙන්න මේවට. මේ හොස්පිටල් වල ගොඩක් මිනිස්සු මේ ගිහිල්ලා පෝලිං වල ඉන්න මේ ඉස්පිරිතාල වල බැලුවොත් එහෙම මේ ලෝකේ කොහෙද රටවල් තියෙන්නේ අපි ගෙවන්න ඕන සෞඛ්‍යයට අනිත් රටවල් වල. නමුත් මේ ලංකාව තුල මේ සෞඛ්‍ය දෙන්නේ මේ මේ ඔක්කොම නොමිලේ, අධ්‍යාපනය නොමිලේ, මේ රටේ දරුවන්ගේ මේ ටෙක්ස්ට්බුක් මේ ඔක්කොම නොමිලේ මේ දෙන්නේ. එතකොට මේවට තමයි රටේ ජනතාව බදු ගෙවන්නේ, ඒවට තමයි බදු ගෙවන්නේ. අනිත් එක මං කියන්න ඕන, මේ කෝපායකට අපි කැඳෙව්වහම මේ රමිස් කියන සිස්ටම් එකක් අපි හදලා තියෙනවා රටේ. අපි රටේ බදු එකතු කරන්න තියෙනවා ට්‍රිලියන එකක් රුපියල්. ට්‍රිලියන එකකට කිට්ටු වෙන්න බදු එකතු කරගන්න විදිහක් නැතුව ඉන්නවා මේ රටේ. එච්චරක් අපි හරියටම කියනවා නම් බිලියන 904ක් බදු ගන්න තියෙනවා අපිට. මේ තියෙන ලූප් හෝල්ස් වලින් හැමදාම බදු ගෙවන්න නැතුව රිංගල යන්න අපි හදලා තියෙනවා හිඩස්. මේ හිඩස් වලින් මේ නීතිය තුලින්ම වෙනස් විය යුතුයි මේක. අපි බදු අධිකරණයක් මේ රට තුල කැඳවිය යුතු හදන්න ඕනේ. වෙනම අධිකරණයක් හදන්න ඕන මේ බදු වලට. මේක ගැන කතා කරන්න, මේක ගැන මේ මේ හොයලා බලන්න, මේ අධිකරණයට කැඳවන්න. මොකද අපි නඩු දැම්මාම අවුරුදු ගාණක් අධිකරණයේ මේ සාමාන්‍ය අධිකරණයේ තුර මේවා ගැන කතා කරනවා අවුරුදු 5යි 6යි. එතකොට ආයිත් නැවත හිඩසක් හොයාගෙන ඒක අස්සෙන් රිංගල බදු ගෙවන්න නැතුව ඉන්න කොටසක් ඉන්නවා. මේ බදු එකතු කරගන්න ක්‍රමය මේ රැමිස් එකට අපි වියදම් කරලා තියෙනවා රුපියල් බිලියන 16ක්. අද අපිට මොකද වෙලා තියෙන්නේ? මේක පාවිච්චි කරන්න බෑ, මේක ඉම්ප්ලිමන්ට් කරගන්න බෑ. ඇයි අපිට මේක ඉම්ප්ලිමන්ට් කරගන්න බැරි? Because there's no competent people to operate the system. Then there is an issue with our education system in this country. We are a 93% literacy country, this Sri Lanka. Why are we not training people to be competent to handle these systems? We are spending so much of money in this country, 16 billion rupees for a system that cannot be operated, and there is no people who are competent enough to operate the system. So what are we doing? Where are we wasting this money? මේ සල්ලි ඇත්තටම අපි කරන්නේ මහා අපරාධයක් මේ මේ සල්ලි වලට. මේවත් රටේ ජනතාවගේ සල්ලි. අපි මේවා වියදම් කරගෙන සිස්ටම් හදාගෙන මේ සමහරක් අය මේ සිස්ටම් ඇති කරනවට කැමතිත් නැහැ. ඒක හින්දා මේක ගැන වුණාන්දුවක් දක්වන්නෙත් නැහැ. අපි මේක හැමදාම කතා කරනවා. මේ රට ගරු ජනාධිපතිතුමාගේ එකම ප්‍රාර්ථනාව තමයි ඩිජිටලයිස් කරණය කිරීම. ලෝකේ සෑම රටක්ම අද එතන ඉන්නේ. අපි තාමත් අවුරුදු 10කට 15ක් පිටිපස්සෙන් ඉන්නේ මේ ඩිජිටල් කරණය තුල. ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ? කොතනද අපිට වැරදිලා තියෙන්නේ කියලා අපි හොයන්න වෙනවා. මේ සිස්ටම්ස් හදාගෙන මේ ඩිජිටල් කරණයට යන්න මේ අනිත් රටවල් වල අපි අද මේ කතා වෙනවා. එක සිස්ටම් එකක් ගේන්න රටේ මේ නැෂනල් ID එකේ ඕනම කෙනෙකු බයෝමැට්‍රික්ස් වලින් මේ නැෂනල් ID එක ගන්න දීලා මේ ඉන්ටග්‍රේට් කරන්න මේ ඔක්කොම මේ මේ අමාත්‍යංශ මේ ආයතන ටික ඔක්කොම ඉන්ටග්‍රේට් කරන්න පුළුවන් කමක් තියෙනවා. මේ ලෝකේ මේ දේවල් හැමදේම මේ හැමතැනම රටවල් වල වෙනවා. ඇයි අපේ ලංකාවට විතරක් මේ ප්‍රශ්නේ තියෙන්නේ? ඇයි අපි මෙච්චර මේ හැම දෙයකින්ම පස්ස ගහලා තියෙන්නේ? මොකද්ද අපිට තියෙන ප්‍රශ්නය? අපි මේක මූලාශ්‍රයට යන්න ඕන. අපි හොයන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ? අපි මුදල් වියදම් කරලා තියෙනවා දවස් ගණන්, බිලියන ගණන්. නමුත් මේකෙන් වැඩක් වෙලා තියෙනවද රටට? මේ දේවල් මම ඇත්තටම ඉල්ලා සිටිනවා ගරු ජනාධිපතිතුමාගෙන් හොයලා බලන්න ඕන. අපි මේවට කමිටිපත් කරලා මේවා හොයලා බලන්න ඕන. මොකද මේවා ජාතික අපරාධ. අපිට තියෙන්න ඕන ජාතික ප්‍රතිපත්ති මේ රට තුල. මූල්‍යමය ප්‍රතිපත්ති තියෙන්න ඕන. අපිට මේ ටැක්සේෂන්ස් වලට ගේන්න ඕන අපි නියාමණයන් හරියට. මිනිස්සුන් ගෙවන්න නැති වුණාම අපි කොහොමද මේගොල්ලන්ගේ මේ මේ තත්ත්වයට ගෙනල්ලා මේ මේ ටැක්ස් එක ගන්න කියන එක? අනිත් එක මේ 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 සංචාරක ව්‍යාපාරය. මේ රට කියන්නේ සංචාරක පුරවරයක්. සංචාරක පුරවරයක් කියන රට මේ රෑ 10 11 වෙනකොට එළියට බැස්සහම ලයිට් එකක්වත් නැහැ. කෑම වේලක් කන්න තැනක් නැහැ මිනිස්සුෙකුට. ඇයි අපි මේ රටේ මිනිසුන්ට එන්න කියන්නේ? වහලා තියාගන්න. මොකද්ද මේක තේරුම? මේ රට සංචාරක පුරවරයක් නම් මම කියන්නේ පැය 24ම ඇරලා තියෙන්න ඕන අපි. වහගෙන ඉන්න නෙමෙයි. කොහොමද අපි ඔපචුනිටි එක දෙන්නේ වියදම් කරන්න? කොහොමද අපේ මේ රටට බදු අපි එකතු කරන්නේ? කොහොමද අපි සල්ලි එකතු කරන්නේ? කොහොමද අපි ෆොරින් කරන්සි එක ගේන්නේ මේ රට තුලට?
Honorable Member,
you have two more minutes.
මේ අවස්ථාව දුන්නොත් පමණයි අපිට මේ මුදල් එකතු කරන්න පුළුවන්. මං කිව්වා වගේ බදු පනවල වැඩක් නෑ. අපි ඇරලා නැත්තම් මේ මේ සුරා බදු එකේ මේ මේ ටික විකුණ ගන්න තැනක් නැත්තම් මේ කොහොමද අපි බදු එකතු කරගන්නේ? ඒ හින්දා අනිත් එක තමයි මේ සුරා බදු දෙපාර්තමේන්තුව තුල වෙන තවත් දෙයක්. බදු එකතු කරගන්න ඕනේ. මම මේක කෙලින්ම කියනවා. නිලධාරීන් ගිහිල්ලා මේක අනීතික විදිහට විකුණන තැන් වලින් ගාණක් එකතු කරගෙන සාක්කුවේ දාගෙන ඒගොල්ලන් අහක බලාගෙන යනවා. මේ 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 වගේ සිස්ටම් එකකුත් මේක වැඩ කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒ විතරක් නෙමෙයි මම විශ්වාස කරනවා ඇත්තටම මේ මේ ගොඩක් මේ ගහ මේ 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 රෙස්ටුරන්ට්ස් වලට අපි සිස්ටම් එකක් අනිවාර්යයෙන්ම නියාමනය කරගෙන සිස්ටම් එකක් ගේන්න ඕන. අඩුම ගානේ මම හැමදාම කියනවා මේ සංචාරක කලාප තුලවත් මේ පැය 24ක් කරන්න මේක අරින්ද. එතකොට තමයි මේ රටට මිනිස්සු අපිට ගෙන්නන්න පුළුවන්. මේගොල්ලන්ට මේ ෆැසිලිටීස් දෙන්න පුළුවන්. මේක හැමදාම අපි මෙතන කියනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම ඉස්සෙල්ලා කතා කරා වගේ මේ කංශා මේ මේ නීතිගත කරන්න කියලා කිව්වේ බොණ්ඩ නෙමෙයි. මම මේක ගැන කතා කරේ ආයෝජනයක් මේක. මේ රටෙන් මේ එක්ස්පෝර්ටේෂන් කැනබිස්. මේක ගැනයි කතා කරන්නේ. ඇත්තම කිව්වොත් එහෙම කනගාටුයි මට කියන්න මේක නැට්ටකින් අල්ලගෙන දුවනවා වටේ දැන්. හැබැයි මේ මේක ගෙනාපු කෙනාගෙන්වත් ඇහුවේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. අඩුම ගානේ මගෙන් හරි මං ගෙනාව මේ මේ පාර්ලිමේන්තුවේ මේ මේ කටේ ලේ රහිනකම් කෑ ගැහුවා මේක මේ නීතිගත කරන්න ඕන එක්ස්පෝර්ටේෂන් පර්පසස් වලට මෙඩිකල් කැනබිස් කියලා කතා කරා. අඩුම ගානේ මට කතා කරලවත් ඇහුවේ නැහැ කිසිම කෙනෙක්. ඇයි මං එහෙම කිව්වේ කියලාවත් මට පිස්සු ඇදිලාද කියලාවත් අඩුම ගානේ අහන්න ඕනි. මේ වගේ දෙයක් කියන්න. ඇයි මං මෙහෙම දෙයක් කිව්වේ? මගෙන් එහෙම දෙයක් ඇහුවනම් මං කියලා දෙනවා හරියටම ඇයි මං මෙහෙම කිව්වේ කියලා. මොකද මේ රටේ මේ මේ සිස්ටම් එකක් තියෙනවා මේක කරන්න පුළුවන්. මේ රට තුල මේක මේ බිබී ඇවිදින්නවත් මිනිසුන්ට පාර විකුණන්නවත් එහෙම ඒ නීතිය එහෙම තියෙන්න ඕනේ.
අඩවල් මිනිස්ටර් ප්ලීස් වයින්ඩ් අප් ප්ලීස් වයින්ඩ් අප්.
කියන්නේ මේක මේ මේ නීතිය අයින් කරන්න කියලා. මේ නීතිය එහෙමම තියෙන්න ඕනේ. නමුත් මේක කරන විදියක් තියෙනවා. මේකට ආයෝජක ගෙන්නන විදියක් තියෙනවා.
ප්ලීස් ටයිම් ඉස් අප් ප්ලීස් වයින්ඩ් අප්.
මට අඩුම ගානේ මට ඒක කියන්න තිබුණා. ඉතින් මට කියන්න ඕනේ අනිවාර්යයෙන්ම අපිට මේ මේ දැන් ඇවිත් තියෙන මේ බදු සිස්ටම් එක මේ රැමිස් කියන සිස්ටම් එක මේක රන්කරන අඩුම ගානේ අපි ට්‍රේන් කළ යුතුමයි අපේ රටේ මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරගෙන අවශ්‍යතාවයට අද රටේ අවශ්‍යතාවයට ළමයිගේ අධ්‍යාපනයේ සෑදිය යුතුමයි. බොහොම ස්තුතියි.
ඔනරබල් රෝහණ බණ්ඩාර
මුලාසන ඔබවන ගරු මන්තුමනි මගේ කතාව පටන් ගන්න කලින් මම හිතුවේ අද ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරවැසියෙක් ඒ වගේම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් බෞද්ධෙක් විදිහට මම කතා කරන්නේ අපිට දළදා මාලිගාව සම්බන්ධව දළදා පෙරහර හා සමානවම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොසොන් එක සම්බන්ධව අපිට බුද්ධාගම ගෙනාපු තැන මිහිඳු මහ පෙරහර වගේම ප්‍රදේශ සම්බන්ධව පොසොන් කලාපයක් විදිහට කටයුතු කරගෙන යන ඒක ජාතික මහා උත්සවයක් විදිහට නම් කරලා කටයුතු කරපු එක මේ වසරේ රජයේ මැදිහත් වීමකින් තොරව රාජ්‍ය අනුග්‍රහයකින් තොරව පවත්වාගෙන යන්න කටයුතු කරන නිසා මම බොහොම කරුණාවෙන් ඉල්ලනවා මේ රටේ බෞද්ධයන් විදිහට අපිට තියෙන මුදුන් මල් කඩක් තමයි මිහින්තල රජමහා විහාරස්ථාන ආශ්‍රිතව කටයුතු කිරීම. ඒ නිසා ඒ මේ පහුගිය වසර ගණනාවක් තිස්සේ රටේ පැවතිච්ච කාල රටේ පැවතිච්ච වාතාවරණත් එක්ක ජනතාව ගෙවල් වලට මුළු ඇල්ලෙනලා හිටියේ. හැබැයි දැන් යන්තම් ප්‍රමාණයකින් ජනතාව තමන්ගේ තපසු වෙලා තිබිච්ච බෞද්ධ කටයුතු වෙනුවෙන් අපි දැක්ක වෙසක් එකට යම් උද්‍යෝගයකින් ජනතාව වන්දනාමාන කරගන්න පැමිණියා. ඒ නිසා පොසොන් එකට අපි හිතනවා විශාල වශයෙන් තවත් එක වැඩි වෙලා අනුරාධපුරයට මිහින්තලට විශාල ජනකායක් එයි කියලා. ඒ ආශ්‍රිතව මේ රජයේ මැදිහත් වීමෙන් මේ පොසොන් උත්සවය වෙනුවෙන් ඒ ලබා දිය යුතු මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා නැවතත් ඒ කටයුතු කරන්න කියන ඉල්ලීම මතක් කරනවා වගේම අද මේ රටේ මේ බදු ප්‍රතිපත්ති ගණනාවක් ගැන කතා කරන මොහොත. විශේෂයෙන්ම බදු ප්‍රතිපත්ති ගැන කතා කරන බදු දැල් වලින් රිංගල යන ඒවා ගැන කතා කරනකොට අද දවසේ අපේ කස්ටම් එකෙන් නැත්නම් අපේ ගුවන්තොටුපළෙන් අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්ම රත්තරන් කිලෝ 3.5ක් අරගෙන ඇවිල්ලා අත්අඩංගුවට අරගෙන තියෙනවා. එතකොට මේ මන්ත්‍රීවරයා පිළිබඳ නෙමෙයි අපිට ගැටලුව තියෙන්නේ. එතකොට මේ ආණ්ඩුව පොඩි තැනින් අද අපේ රටේ බදු ආදායම ගිය වසරට සාපේක්ෂව 116%කින් වැඩි කරගෙන තියෙනවා. ගිය අවුරුද්දේ 1,146,000,000 වෙච්ච බදු ආදායම මේ වසරේ 316%ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට බදු ආදායම මේ වැඩි කරගෙන තියෙන්නේ මේ රටේ අහිංසක ජනතාව තලා පෙළලා ඒ ජනතාවගේ ජීවත් වීමේ අයිතියෙන් උදුරාගෙන. හැබැයි ආණ්ඩුව පැත්තෙන් මහ බදු හොරුන් ආරක්ෂා කරනවා.
ඒක තමයි අපිට කියන්න තියෙන්නේ මේ එක පැත්තකින් මේ මන්ත්‍රීවරයෙක් අත්තරුනේ කෙනෙක් නෙමෙයි වෙන්නු මේ අහුනේ එකක් වෙන්න පුළුවන් හැබැයි තව ඊට වැඩිය කොච්චර ප්‍රමාණයක් මේ දැල් වලින් රිංගල ඇලියට එනවද ඒව ආරක්ෂා කරන්න කටයුතු කරනවා වෙනුවට මම හිතන්නේ අහිංසක ජනතාව මත ඕනෑවට වැඩිය බර යොමු කිරීම තමයි අපිට දකින්න තියෙන්නේ ඒ වගේම උදේ අපේ ඇමතුමා කතා කරා මේ සිගරට් වලට ගහපු බදු සම්බන්ධ ඒ වගේම සුරාව සම්බන්ධව ගහන බදු වල ක්‍රියාකලාපීබ්ලද ඒ හින්දා බදු වැඩි කිරීම උඩ අද රජයේ ආදායම බදු ආදායම පහළ ගිහිල්ලා තියෙනවා කියලා තියෙනවා හැබැයි රජයේ බදු ආදායම පහළ යන්න එකක් මේ සුරා බදු වලට මේ බදු වැඩි කිරීම කොමනක් නෙමෙයි මිනිස්සු අතර තියෙන මූල්‍ය හිගය තමන්ගේ ක්‍රය ශක්තිය හීන වීම නිසා තමයි අද හුඟක් තමන්ට අත්‍යවශ්‍ය කාරණාවලුත් ඈත් වෙලා අත්‍යවශ්‍ය කරුණු ටික පියවගෙන තමයි කෙනෙක් මත්පැන් පානයට යොමු වෙන්නේ එතකොට එයාගේ ගෙදර තිබිච්ච කිරිපිටි ගන්න ප්‍රමාණය අඩු කරලා බිත්තරේ ගන්න එක අඩු කරලා දරුවාගේ අත්‍යවශ්‍ය කාරණා වෙනුවෙන් මුදල් වෙන් කරපු දේවල් අඩු කරලා තමා මත්පැන් වලට එතකොට මත්පැන් ගන්න ප්‍රමාණය අඩු වෙන මේ මිල වැඩිවීමත් වගේම මිල වැඩිවීමට වැඩියෙන් අනිත් පැත්තෙන් හැම දෙයකටම බදු ගහලා මේ ජනතාවගේ ඒ ක්‍රය ශක්තිය හීන කරලා තියෙනවා ඒ නිසා මේ පැත්තෙන් එක කාරණයක් රජයේ ආදායම අඩු වෙලා තියෙනවා මිල වැඩි වීම නිසා පාරිභෝජනයට පාරිභෝජන කරද්දී ප්‍රමාණය පාරිභෝජන කරගන්න බැරි වෙලා තිබුණාට මේ හරහා අපි බලන්න ඕනේ මේ ආයතනවල ලාභ අඩු වෙලා වැඩි වෙලාද කියන එක හැබැයි අපේ රටේ බදු වැඩි කරලා මේ බදු ආදායම් රජයට ලැබෙන ප්‍රමාණය අඩු වෙලා පාරිභෝගිකය හීන වුණාට මම දන්න පමණින් දුම්කල සමාගම් වල ආදායම් හීන වෙලා නැහැ දුම්කල සමාගම් වල ආදායම් වැඩි වෙනවා මේ බදු වැඩි කරලා ආදායම් වැඩි කරනකොට හැමදේම මේ මිල වැඩි කිරීමත් එක්ක මේ සාපේක්ෂව ගත්තාම දුම්කල සමාගම් වල ආදායම් මිහිලා ගිහිලා තියෙනවා ඒ නිසා බදු වැඩි කරනකොට ඒ පරිභෝජනේ අඩු වෙනවනම් රාජ්‍ය බදු ආදායම් අඩු වෙනවනම් ඒ හා සමානව මං හිතන්නේ පරිභෝජනේ අඩු වෙනකොට මේ සමාගම් වල ආදායමත් පහළ යනවා ඒක නොවෙනවනම් මේ බදු සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා මේ පිළිබඳව හොයන්න කියන කාරණේත් අපි මතක් කරන ගමන්ම අපි අනිත් කාරණේ තමයි හෙට දවසේ මේ පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු කරන අර සිරාණි බණ්ඩාරනායක සිස්ටම් එකේ අනිත් කාරණේ ජානක රත්නායක මැතිතුමාට විරුද්ධව ගේන්න යන කාරණේ අපිට ජානක රත්නායක කියන පුද්ගලයා පිළිබඳ පුද්ගලික මතවාදයක් නැහැ ඒ පුද්ගලයා කවුද කියන එක අපිට කළුද සුදුද උසද මහතද කියන එක අපිට වැදගත් නැහැ හැබැයි අපිට තියෙන ගැටලුව තියෙන්නේ මේ කතා කරන්නේ පුද්ගලයා මෙරටේ මහජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පත් කරගත්තා වූ සුවාධින කමිසමක හිටපු සභාපතිවරේ මේ මොහොතේ එතුමා සත්භාවයෙන් හෝ එතුමාගේ තනතුරු ආරක්ෂා කර ගැනීම හෝ වෙනුවෙන් එතුමා කතා කරන්නේ ජනතාවගේ පාරිභෝගිකයා පැත්ත ඉඳලා පාරිභෝගිකයාට ලබාගත දිය හැකි සහන ටික මේ ආරක්ෂක මේ කමිටු හරහා නැත්තම් ඒ කොමිසම හරහා ලබා දෙන්න නියෝග කරනකොට ඒ නියෝග උල්ලංඝනය කරමින් රජයේ ඒකාධිකාරීව ජනතා පීඩනයට පත් කරමින් කටයුතු කරනකොට ඒකට හරස් වෙච්චි මේ පුද්ගලයාව දැන් හෙට පාර්ලිමේන්තුවට ගෙනල්ලා අර සිරාණි බණ්ඩාරනායක මැතිනිට කරා හා සමානවම මෙතුමත් එළියට දාන්න කටයුතු කරනවා ඒ නිසා අපිට ජනක රත්නායකින් වැඩක් නැහැ හැබැයි මේරට ඉදිරියට යන්න නම් මේ සුවාධින කමිෂන් සභාව ඇති කරේ ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් ජනතාවගේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ නිසා මේ දේශපාලන හිතවත්කම් වලට දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් මේ සුවාධින කමිෂන් සභාව වලට අත තියනවනම් ඒවට අපි විරුද්ධයි ඒ නිසා මේ සුවාධින කමිෂන් සභාව වල නියෝජනය කරන පුද්ගලයන් මේ විදියට තලා පෙරලා තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් ක්‍රියාත්මක කරවන්න කටයුතු කරන එකට පිළිබඳව අපි දැඩිසේ විරුද්ධ වෙනවා සේම අපි කියනවා හෙට දවසේ දැන් අපි දන්නා එක පැත්තකින් දැන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවේ දැන් මොන විදියෙන් හරි හෙට දැන් අපිට ආරංචි ආණ්ඩු පැත්ත නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට එන්න කියලා නියෝග නිකුත් කරලා එතකොට මේ හිරේ අත්අඩංගුවට අරගෙන ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් හෙට දවසේ මේකට ඡන්දේ පාවිච්චි කරන්න අරගෙන එනවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා එතකොට නීතියේ හිඩැස් ටික උතන තමයි තියෙන්නේ නීතියේ හැම තැනම ආණ්ඩුවට අවශ්‍යතාවයේ අත්තක් උස්සන්න වෙනකොට ඕන කෙනෙක් මේ පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු කරනවද කියන ප්‍රශ්නේ අපිට තියෙන නිසා
ගරු මන්තුමා තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට
ගෞරවයෙන් ඉල්ලන්නේ මේ ජනක රත්නායක මැතිතුමාගේ කාරණේදී ඔබතුමාලා ඔක්කොම ආණ්ඩු පක්ෂ නියෝජන අපිපත් කරපු අයත් නෙමෙයි ආණ්ඩු පැත්තෙම පත් කරපු ජනක රත්නායක අද ජනතාවගේ පැත්තෙන් හිටගන්නකොට ඔබට හිතේසියක් නොවනකොට ඔබට කීකරු නොවනකොට අද ඔබතුමාලා මේ විදිහට එළියවන්න හදනවා නම් ජනක රත්නායක අද පාරිභෝගිකය වෙනුවෙන් හඬගලා තියෙනවා නම් ඒ එතුමාට විරුද්ධව අත ඉල්ලන හැම කෙනෙක්ම ජනතාවට විරෝධී පුද්ගලෙක් කියන එක අපි මතක් කරලා කියනවා ඒ නිසා අද අනිත් පැත්තෙන් අද ප්‍රධාන වශයෙන් අපි කතා කරපු කාර්යය තමයි බදු පිළිබඳ කතා කරනකොට රජයේ වත්කම් විශාල ප්‍රමාණයක් නිරපරාධේ ගලා ගිය පුතණක් තියෙනවා. පහුගිය කාලේ අර කුණු ජරා අසූචි නැවක් ගෙනල්ලා මිලියන 6.9ක් මෙරටේ විදේශ විනිමය අපිට පොහොර ඇටයක්වත් පොහොර කිලෝ එකක්වත් මේ උරයක්වත් මෙරට බාගන්න නැතුව ඒ විශාල මුදල් ප්‍රමාණයක් මෙරටෙන් අපි විදේශ රටකට දෙන්න පට්ටා. ඒක අනිත් පැත්තේ එක රටේ බැංකු පද්ධතියට හානියක් වෙන්න ගියා මහජන බැංකුව අසාධු ලේකණට යන්න ගියා මෙවැනි කටයුතු හරහා අනිත් පැත්තේ ජාත්‍යන්තර වශයෙන් චීනයත් එක්ක තිබිච්ච අපේ හොඳ හිත පළදුණා. මේ මොකද්ද මේ කාරණේ? එක රැයකින් එළිවෙන්නකොට Taman දැකපු සීනයක් සැබෑ කරගෙන තමන්ගේ තියෙන උද්දච්චකමට ක්‍රියා කරන්න ගිහිල්ලා මෙරටේ කුෂිකර්මාන්තය විනාශ කරලා මෙරටේ හැම දෙයක්ම නන්නත්තර කරලා අවසානයේ ඒකෙන් ගැලවෙන්න තමන්ගේ උද්දච්චකම පාලනය කරගෙන නැවත රසායනික පොහොර ගෙන්නන වෙනුවට නැවත උද්දච්චකම තුල ඉඳගෙනම
ගර්මන්තුමා කෙකේ අවසන් කරන්න
පොහොර වලින් ඒකෙන් ගැලවෙන්න ගේන්න ගියා අපිට
ගර්මන්තුමා කෙකේ
ගජේන්ද්‍ර මන්තුමාගේ වෙලා වෙනුත් චැම්පියන්ස් ප්‍රමාණයක් ගන්න පුළුවන් මම හිතන්නේ
කාගේද කරුවා
ගජේන්ද්‍ර නේද අපේ ජීවාණු හරණය නොකරපු පොහොරක් අපේ රටට ඇවිල්ලා දැන් අද එක්ස්ප්‍රෙස් පර්ල් නැව මුහුදුපත් වෙලා අපේ රටේ විශාල
ගර්මන්තුමා තව විනාඩි දෙකකින් අවසන් කරන්න විනාඩි දෙකකින්
මුහුදට විශාල අපේ මුහුද ආශ්‍රිත විශාල අපිට ප්‍රශ්නයක පරිසර ප්‍රශ්නයකට මුල් දෙන්න උනා. හැබැයි මේ අසුචි නැවේ අසුචි ටික ගෙනල්ලා අපේ මහ පොළොවට එකතු කරාන අපිට මහ පොළොවට මේ මුහුදට උනාට වැඩිය විශාල ප්‍රශ්නයකට අපේ මහ පොළොවපත් වෙන්න ඉඩ තිබුණා. අපේ සියලු වගාවන් අනාගතයේදී අපේ අනාගත પરම්පරාවට උරුම වෙන්නේ නැති වෙන්න විනාශ වෙන්න තිබුණා. මේ උද්දච්ච සියලු තීන්දුව අරගෙන ඉවරලා මොනවද කිව්වේ? මේ තරහ යම්කිසි අවාසනාවක් සිද්ධියකට මුහුණ දෙන්න වුණොත් ගොවියන්ට යම්කිසි අසාධාරණයක් වුණොත් ගොවියන්ට සතපහකාරී පාඩුවක් වුණොත් ඒ සියල්ල වෙනුවෙන් වන්දිකේ වෙනවා කියලා මහලුට පරාජය රන් කරුවා හිටපු කුෂිකර්ම ඇමතිවරයා. අද මේ හොරා කාපු සල්ලි ටික මේ අනිරාපරාදේ ගලා ගියපු ඒවට කිසි දඩුවමක් නැහැ. හැබැයි සියල් දඩේම හිගිනු බිම්විලා තියෙන්නේ මේ රටේ ඒ උත්තමයන්ගේ වචනේ විශ්වාස කරලා තමන්ගේ ජීවනේ රැකගන්න කුඹුරට බහපු අහිංසක ගොවියා අද මේවට වන්දිකේ වුණා. ඒ කිසිදු දෙයකට අද සතපහක වන්දියක් මේ ගොවියන්ට ලැබිලා නැහැ. ඒ වෙනුවෙන් ජාත්‍යන්තරෙන් අම්බෙජි පොහොර මිටිය ලබා දෙන්න ගිහිල්ලා ඒකත් හරියාකාරව කරගන්න බැරි වුණා. තාම දැන් මේ ගන්න පටන් ගන්න කලින් ඉඳලා කිව්වා මේ පොහොර වලට 20000ක සහනාධාරයක් දෙනවා කියලා. දැන් ඒක ඉස්සෙල්ලා කිව්ව account වලට දානවා කියලා. දැන් ඒකට voucher එකක් දෙනවා කියනවා. ඒක මොකක් හරි ක්‍රියාත්මක කරලා ඉක්මනට පොහොර ගහන්න ඕන වෙලාවේ ගොවියන්ට මේක ගහන්න සමහර අපේ පැදේශ වල දැන් මේ යූරියා ගහන කාලෙත් පැනලා දවස් 10කට වැඩි ගොවියට ගොමට පත් වෙලා. එතකොට තාම voucher එක දෙනවද account එකට සල්ලි දානවද කියලා කල්පනා කර කර ඉන්නවා. මේකට බාලගිරි දෝෂේ වගේ. මේවා ඉක්මන් කරන්න ඕනේ. ඒ වගේම දැන් ඊගාවට මේක ඉවරුනහම ආයෙන ප්‍රශ්න වීමලදී ගැනීම. ඒකට වැඩපිළිලක් හදන්න තුට්ටු දෙකට ගොවියගේ වී ටික යන්න නැති වෙන්න වැඩපිළිල සකස් කරන්න. මේ තැනට ඇවිල්ලා අස්වැය ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැහැ. ඒ නිසා කල් වේල ඇතුව මේවට ලැහැත් වෙන්න. මේ ගොවියට දැන් අනිත් පැත්තේ ලෝක වෙළඳ පොලේ පොහොර මිල බැහැලා තියෙනවා. මේකේ සහනය ගොවියට ලබා දෙන්න. දැන් අද බණ්ඩි පොහොර MOP දෙනවා කිව්වා 20000. දැන් 15000ට එක බස්සර දෙනවා කිව්වා. එතකොට ඒක ගන්න තමයි මේ 20000 දෙනවා කිව්වේ.
යූරියා ගන්න
දෙනවා කිව්වේ මේක. කොයි දැන් යූරියා මෙට්‍රික් ටොන් එක විශාල වශයෙන් පහළට ඇවිල්ලා. දැන් රුපියල් 6500 විතර දෙන්න පුළුවන් තත්ත්වෙට තියෙනවා වෙළඳපොලේ. ඒ නිසා මේ සියල්ල ගන්න පුළුවන් විතර වෙළඳපොලට ගෙනලා මේ ගොවියට මේ සාධාරණ දෙන්න පහුවේ කාලේ මේ ආන්වේ මේ ක්‍රියාකලාපයන් විශ්වාස කරගෙන තමන්ගේ වෘත්තිය රැක ගන්න තමන්ගේ දරුවගේ අනාගතය සුරක්ෂිත කරගන්න කුඹුරට බහපු ගොවියගේ සාධාරණත්වය දෙනවා කියපු වන්දි මුදල් ටික ලබා දෙන්න කියන කාරණේ මතක් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි.